සාදු. දෙදහස් දාහත වසරේ පළවෙනි මාසේ අටවෙනිදා භාවනා වැඩසටහන සියලු දෙනාටම ලැබුවා වූ නව වසර තුරුණුවන්ගේ දිව්‍යාංගයේ ආශිර්වාදයෙන් ජීවිත අවබෝධය කරගන්න ශක්තිය අවශ්‍ය කරන ශ්‍රද්ධාව වීරිය ඥානය ලැබේවා කියලා මූලික ප්‍රාර්ථනාවෙන් අපි වැඩසටහන ආරම්භ කරනවා. ඒ වගේම අපි සියලු දෙනාටම බොහොම සංසුන්ව බොහොම පිරිසිදුව බොහොම ලස්සනට මේ භාවනාවේ යෙදෙන්නට බොහොම අලංකාර ලෙස මේ භාවනා මන්දිරය සාදා අප වෙත ශාසනය වෙත උතුම් වූ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය වෙත ශ්‍රාවක පිරිස වෙත ඒ පූජා කරන ලද පින්නතුන් අපි විශේෂ ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. පින්වත් චන්දන තිසේනා මැතිතුමන් විශේෂයෙන් පින් දිය යුතුයි පීජී තිසේනා පියාණන් වහන්සේට, සීලවතී වික්‍රමසිංහ මෑණියන් වහන්සේට, ඒ වගේම එම මැතිනිය පින්වත් ශාමලේ තිසේනා මැතිනිය විශේෂයෙන් මතක් කළ යුතුයි මව්පිය දෙපළ වයිඒඩී විජේරත්න පියාණන් වහන්සේ, දී විජේරත්න මෑණියන් වහන්සේ ඇතුළු වංශ පරම්පරාගත ඥාතීන් වේද එහෙම දෙනාටම සසර තුරුණුවන් ඇසුර ලබන්න, කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න, නිවන් මඟ ගමන් කරන්නට මේ පුණ්‍යානුමෝදනා වේවා කියන ආශිර්වාදයෙන් අපි මේ වැඩසටහන පටන් ගන්නවා. සංසාරයේ මොනතරම් බියකරුද කියන එක දැනට අත්දැකීමක් නැති නිසා, අපි සුභතිගාමීව සිටින නිසා නොතේරුණා. ධර්මයට අනුව බැලිය යුතු, විමසිය යුතු කාරණයක් තමයි සංසාරයේ මොනතරම් බියකරුද, මේ අප ලබා සිටින්නේ මොනතරම් දුර්ලභ අවස්ථාවක්ද. උතුම් වූ බුද්ධ රත්නය ලැබිලා අපිට තියෙනවා පරම මිත්‍යා දෘෂ්ටික දහම් වලින් ඒවයි අන්තගාමීත්වයට ගිහිල්ලා ඒවා දැඩි විශ්වාස කරගෙන ඒවායින් වයසට ගිහිල්ලා මැරිලා යන ලෝකයක විදර්ශනාත්මක ගුණයක් වඩන්න ධර්මයක් අපිට තියෙනවා. එනිසා අතිශයින්ම දුර්ලභ වූ අවස්ථාවක් මේ බුද්ධ රත්නය, ධම්ම රත්නය මුණ ගැසීම. ඒ වාගේම මේ යුගයේ අවුරුදු 2600ක් පහුණාට පස්සේ එදා බුදුරජාණන් වහන්සේ දැල්වූ පහන නොනිමා මේ දක්වාම අවිච්ඡින්නව වංශ පරම්පරාවෙන් පරම්පරාවට වගේ කොහොම හරි රැකගෙන ඇවිල්ලා ඒ පහන තාම දැල්වි දැල්වි නොනිමි ඉදිරියට යනවා කියලා දැනගන්න ලැබීම ඒක අතිශයින්ම ආශ්චර්යමත් දුර්ලභ වාසනාවන්ත කාරණයක්. මක් නිසාදයත් ලෝතුරා බුදු කෙනෙක් මුලින්ම මේ දැල් වූ පහන නිවුණනම් ආයෙත් ඒ පහන දල්වන්නට බුදු කෙනෙක්ම උපදින්නට ඕනෑ. ඒ නිසා වෙන් පින්නතුනි ඒ පහන අත්වලින් අත්වලට කල්යාණ මිත්‍රත්වයෙන් කල්යාණ මිත්‍රත්වයට දායාද වෙවි. මේ පහන දැල්වි දැල්වි පරම්පරාවෙන් පරම්පරාවට පැමිණ තිබෙනවා. ලෝතර බුදු කෙනෙක් අපේ කිසි දෙයක් ඉල්ලීමක් කරන්නේ නැහැ අපෙන්. බුදුරජාණන් වහන්සේ ඉල්ලපු එකම ඉල්ලීම මෙන්න මෙයයි. මහණෙනි ඔබ අවසාන යුග පුරුෂයානවන්න. එකෙන් අදහස් වෙන්නේ අවසාන ධර්මය දැක්ක කෙනා ඔබ වෙන්න එපා. ඔබ තව කෙනෙකුට මේ පහන ලබා දෙන්න, මේ ආලෝකය ලබා දෙන්න, තව කෙනෙකුගේ ජීවිතය ආලෝකමත් කරන්න කියන ඉල්ලීම බුදුරජාණන් වහන්සේ නමක් සිදු කළා ලෝක සත්වයාට අනුකම්පා පිණිස. අන්නේ උතුම් පහන අප තුල දල්වා ගන්නටත් ඒ පහන අන් අය වෙත දල්වා ගැනීම සඳහා උපකාර කරන සහයෝගය දෙන කල්යාණ මිත්‍ර සමාගම සියලු දෙනාම මේ මනුෂ්‍ය වර්ගය අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. මේ මහ පොළොව මත මහ පොළොවට බර නැති පිරිසක් බවට පත් වෙනවා. ඒ වගේම මුළු මහත් මානව සත්වයාටම කරන ප්‍රායෝගික කරුණාවක් දයාවක් මෛත්‍රියක් බවට ඒකාන්ත වශයෙන්ම පත් වෙනවා නියතයි. දැන් මෙතන සිටින පින්නතුන් ගිය ආර්ය ධර්මය ප්‍රගුණ කරගන්න පින්නතුන් ප්‍රගුණ කරගන්නට ඒ පහන දල්වා ගන්නට උත්සාහ කරන පින්නතුන් ඒ පහන දල්වා ගන්නට ධර්මයට පිවිසෙන්නට උත්සාහ කරන පින්නතුන් ධර්මයට පිවිසෙන්නට කියන මෙන්න මේ කරුණු කාරණා සියල්ල ඉටු වෙනවා එක දේශනාවක් තුල. එහෙමනම් එයටයි අපි මේ සූදානම් වෙලා ඉන්නේ. අපි නිවැරදි කරගන්න ඕන අපේ සිත. ධර්මයේ තියෙන්නේ සිතෙහි, අධර්මයේ තියෙන්නේ සිතෙහි. කුසල ධර්ම තියෙන්නේ සිතේ, අකුසල ධර්ම තිබෙන්නේ සිතේ. එතකොට ධර්මයේ දිහා බලනවා කියලා කියන්නේ තමන්ගේ තමන්ගේ සමස්ත ජීවිතේ දිහාම බලන එක හැරිලා සමස්ත ජීවිතේම පේනවා මේ මොහොතේම තමන්ගේ පැවැත්ම දිහා බලද්දී. ඊළඟට පින්නතුනේ තමන්ට වුණා විදියට විසඳන්න නෙමෙයි අපි අවශ්‍ය කරන්නේ. ඒ වගේම තමන්ට තේරෙන විදියට මේක විසඳන්නත් නෙමෙයි අවශ්‍ය කරන්නේ. අපිට අවශ්‍ය කරනවා සැනසීමක් ඇති වෙන විදියට අපේ මනස කළමනාකරණය කරන්න. සකසන්න. තමන් බොන තේකට සීනි, කහට, කිරි තමන් කැමති පරිදි එකතු කරගෙන රසවත් කරගන්නවා. ඒ වාගේම පින්නතුනේ ඔබේ හිත හදා ගන්න ඕන ඔබට රසවත් විදියට, ඔබට පහසු විදියට. ඒක ඔබ සතුව තියෙන කාර්යයක්. ඔබට පහසු විදියට සාදා ගන්නට ධර්මයේ උපකාරය ලැබනවා ප්‍රමුඛ වශයෙන්. ඉන්පසුව තමන්ට පහසු විදියටයි තමන්ගේ මනස හදා ගන්න තියෙන්නේ කියලා මූලික කාරණේ අපි ඉගෙන ගන්නවා. තමන්ට පහසු නම් තව කෙනෙකුට ඒක වැරදි කියන්න බෑ. මොකද තමන් ඒ තුල පහසුවක් ලබන නිසා. අපි සැහැල්ලු වෙන්නයි මේ උත්සාහ කරන්නේ. අධර්මයේ පවතින ඕනෑම තැනක අපහසුතාවය කියන එක පවතිනවා. අධර්මයේ පවතින ඕනෑම තැනක අපහසුතාවයේ කියන එක පවතිනෝ. මේ සහනය සැහැල්ලුව ඒකාන්ත වශයෙන්ම පවතින්නේ නිවන් මඟ තුල පමණයි, සත්‍ය තුල පමණයි. අපි මොනවා හරි මනසින් අල්ලගෙන ඉන්නවා නම් ඒ අල්ලගත්ත දේ පින්නතුනේ විදුලි කම්බියක් ඇල්ලුවා වාගේ වේදනාව පමුණවනවා. අල්ලගත්ත දේ විදුලි කම්බියක් ඇල්ලුවා වාගේ වේදනාව පමුණවනවා. දැන් ඔබ යමකින් වේදනාව විදීද ඔබ මේ වෙන විටත් එහෙනම් විදුලි කම්බියක් අල්ලගෙන ඉන්නේ. කුමක්ද විදුලි කම්බි කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධයෙන් එකක්. පංච උපාදානස්කන්ධය ප්‍රමුඛතාවයෙන් එකක්. සමස්තයක් කොට ගන්නකොට පංච උපාදානස්කන්ධය අල්ලගෙනයි සිටින්නේ. එහෙමනම් ඔබ ඒකිනුත් ගැලවුනොත් පමණයි මේ විදුලි සැරෙන් මම අත් මිදින්නේ කියලා කල්පනා කරන්න ඕන. දෑතින් අතහැරිය යුතු නෑ මනසින් සියල්ල අතහරින්න. මනසට දැනෙනවනම් වේදනාකාරී ලෙස ඒ තමයි අල්ලගත්ත දේ. මනසින් අල්ලගත්තේ නැති දේවල් ඒවා අපිට තේරෙන්නේ පරිහරණය කරන දේවල් හැටියට, භෞතික දේවල් හැටියට පමණයි. ඒක ආධ්‍යාත්මික සිතෙහි ගෑවෙන්නේ නැහැ. ආධ්‍යාත්මික සිතෙහි ගෑවි යමක් පවතිනවාද ඒ උපාදාන ස්කන්ධය හරහා පවතින දෙයක්. තණ්හා මාන දිට්ඨි හරහා පවතින දෙයක් කියලා තේරුම් ගන්න ඕනේ. දැන් තමන් උත්සාහ කළ යුත්තේ තමාගේ ආධ්‍යාත්මික සිතෙහි පවතින බැඳීම් ලිහිල් කරන්නට. ඔබ පිවිසෙන්න ඔබේ ගැඹුරු ආධ්‍යාත්මික සිතට. ඔබේ මනසේ ගැඹුරුම තත්වය දෙස බලන්න. එයින් දනවන දේ කුමක්දැයි විමසා බලන්න. ඒ හැම දෙයක්ම වමනය කරන්න ආධ්‍යාත්මික සිතේ යම් අහිතකර ධර්මයක් තියෙනවා නම් ඒ වමනය කරන්න. ඒකට කියනවා කෙලෙස් වමනය කරනවා කියලා. එතනින් හිත සැහැල්ලු කරගන්න, නිදහස් කරගන්න, අවබෝධයේ ආලෝකයේ තැනට සපයන්න. අවබෝධයේ ආලෝකය ඒ බැඳීම් සහිත, වේදනා සහිත, අඳුරු සහිත ඒ තැනට ඔබගේ අවබෝධාත්මක ප්‍රඥාවේ ආලෝකය සපයන්න. ඒ ක්ෂණයෙන් ඒව දියවි දුරු වී යනවා. යම් කාරණයක් පිළිබඳව දුක්ඛේ අඥානකම තිබුණොත්, දුක්ඛ සමුදයේ අඥානකම තිබුණොත්, දුක්ඛ නිරෝධයේ අඥානකම තිබුණොත්, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය පිළිබඳව අඥානකම තිබුණොත් පමණයි රැඳෙන්නේ යමක්. දුක්ඛේ ඥානය, දුක්ඛ සමුදය ඥානය, දුක්ඛ නිරෝධ ඥානය, නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානයෙන් සමන්විත බලවත් ප්‍රඥා ආලෝකයයි ආධ්‍යාත්මයට ලැබෙන කල්හි කිසිදු ක්ලේශ ධර්මයකට, කිසිදු ආශ්‍රව ධර්මයකට, කිසිදු නීවරණ ධර්මයකට රැඳීමේ අවකාශය නැත. ඒ සිත නිරෝධයෙන් පිරී යනවා. ඒ සිත සහනයෙන් පිරී යනවා. ඒ සිත නිවනින් පිරී යනවා. වැදගත් වෙන්නේ ඔබ දැඩි උත්සාහයකින් වීරියකින් ඔබේ සිතේ සිතුවිලි අරමුණු නැති කරගෙන ඉන්න එක නෙමෙයි. සැබවින්ම අතිශයින්ම ස්වභාවිකව අතිශයින්ම විවෘතව සිටියදී ඔබේ මනසේ පවතින සංහිඳියාව. කැමැතිනම් කෙනෙකුට පුළුවන් වීරියෙන් යටපත් කරගෙන සිටින්න. ඒ තරම් වැදගත් නැහැ, ඒ තාවකාලිකයි. ඔබේ මනසේ සැබෑ ස්වභාවයට ඉඳ දීලා ඊළඟට පින්නතුනේ සැබෑ ස්වභාවය තුළ ඇති ගැටලු තමන් නුවණින් විසඳන්න ඕන. තමන්ටම විදර්ශනා කරන්න පුළුවන්. ධර්මයේ උපකාරය අරගෙන ධර්ම කරුණුවලින් කොහොමද මා මෙතනදී කටයුතු කරන්නට ඕන කියලා කල්පනා කරන්නට පුළුවන්. ආදීනවේ බලන්නට පුළුවන්. සිත යමක්කට හැලෙනවද බැඳෙනවද ගැටෙනවද එහි ආදීනවේ පිළිබඳව බලන්නට පුළුවන්. සමහර දේවල් ස්වභාවයක් හැටියට තේරුම් අරගෙන ඒව ඉවසා දරා ගන්න පුළුවන්. විශේෂයෙන් කායිකව දැනෙන වේදනාවක් දැනුණු ශබ්දයකින් කරදරයක් ආවොත් සීතල උෂ්ණ වලින් ඇතිවන පීඩාවක් ඇති වුණොත් ඒව දරාගෙන කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිකර්ම සපයා ගන්නටත් පුළුවන්. ඔබේ සිත තුළ අරමුණක් නැතිව නොව ඔබ වාසය කළ යුත්තේ ඔබ තුළ අරමුණක් නැතිවයි. ඔබේ වචනේ ගැඹුර තේරුම් කරගන්න ප්‍රායෝගික කරන්න. සිතේ අරමුණක් නැතිව නෙමේ වාසය කළ යුත්තේ ඔබ තුළ අරමුණක් නැතිවයි. ඒකේ අර්ථවත් තියෙනවා. ඒක තමන් තේරුම් අරගන්න මහන්සි වෙන්න ඕන. සිතේ සිතුවිලි තිබුණත් කමක් නැහැ ඔබ තුල අරමුණක් නැත්නම්. ඔබ තුල අරමුණක් නැත්නම් ඒ තරමටම ඒ වේගයෙන්ම අරමුණු වලින් නිදහස් වූ ඒ චේතෝ විමුක්තික ගුණය සමාතුල වේගයෙන් ගොඩ නැගෙනවා. බොහොම ඉක්මනින් සිත සමාධියටපත් වෙනවා. තුවටං චිත්තං සමාධියති කියලා සඳහන් වෙන්නේ එක්ක තාම ඉක්මනින් සෞම්‍ය සමාධියකටපත් වෙනවා. ෂණිකවම තමන් අරමුණු වල ආසක්ත කෙනෙක් නෙමෙයි නං. තමන් මමත්වයේ ආසක්ත කෙනෙක් නෙමෙයි නං ඉක්මනින් හිත පහන් වෙනවා, ආලෝකමත් වෙනවා. වීණාවක් වයන පුජ්‍යලයෙක් බොහොම හෙමින් බොහොම හොඳ සංයමයකින් හොඳ ශ්‍රවණයකින් තමයි ඒ හඬමතු කරගන්නේ. එනිසා වීරේ මදි කරන්නේ නැතුව අඩු කරන්නේ නැතුව තමන්ට රසවත් වෙන විදියට හොඳක් හදාගන්නවා වාගේ තේක හදාගන්නවා වාගේ නිදි යන්න තමන්ගේ ඇඟ හදා ගන්නවා වාගේ වාඩි වෙන්න තමන්ගේ පුටුව හදා ගන්නවා වාගේ රියදුරු අසුන තමන්ට පහසු වෙන විදියට හදා ගන්නවා වාගේ ඔබේ හිතත් ඔබට පහසුව ඇති වෙන විදියට සහනය ඇති වෙන විදියට සාදාගත යුතුයි. ඒක ඔබේ වගකීම. ධර්මය කියන්නේ තව කෙනෙකුට ලබා දෙන අනක් නොවේ. ඒක පින්නතුනේ විවෘත වෙළඳසැලක්. සුපර් මාකට් එකක් වාගේ. එහි ඇතුළට ඇතුල් වෙන කෙනාට නියෝගයක් නැහැ ඔබ මේ දේ අරයි යන්න ඕන මේ දේ නොගෙන යන්න ඕන කියලා. තමන්ට රෙසි පරිදි කැමැති පරිදි තමන් බාන්න අරගෙන එළියට පිට වෙනවා. ඔබේ මනස ඔබට සුව පරිදි සාදාගත යුතුයි. එසේ කියන්නට හේතුවක් තියෙනවා. වැරදි විදියට මනස පිහිටුවාගෙන සුවයක් ලබන්න බැරි කිය බැහැයි කියන එක ලෝක සනාතන ධර්මයක්. එබැවින් අපි සැකයක් නැතුව ප්‍රකාශ කරනවා ඔබට සුවසේ ඔබේ මනස සාදා ගන්න කියලා. මේ මොහොතේ ඔබ යම් පැත්තකින් පීඩා විඳිනවා නම් ඒ ධර්මයේ වරදවා ගත්ත හේතුවෙන්මයි කියලා තේරුම් ගන්න ඕන. ධර්මයේ අතිශයින්ම නෙවුණු දෙයක්. ධර්මයේ අතිශයින්ම පීඩාවන්ගෙන් තොර වූ දෙයක්. ධර්මයේ අතිශයින්ම ශාන්ත වූ දෙයක්. ධර්මයේ අතිශයින්ම නෙවුණු දෙයක්. ඔබේ පීඩාව ධර්මයේ ඔස්සේ කියලා ඔබ හිතාගෙන සිටියත් මේ ධර්මයේ ඔස්සේ නොව ඔබගේ මනසේ වැරදි පිහිටා ගැනීමක් නිසා පිහිටීමක් නිසා ඇතිවන වේදනාවක් තමයි ඔබ වෙත ගලාගෙන එන්නේ කියලා තේරුම් අරගෙන ඒක සාදා ගන්න, නිවැරදි කරගන්න මහන්සි වෙන්න ඕන. යම් අරමුණක් දුකද මහණනි අත්හරින්න. ඔබ දුක් වූ අරමුණක් අල්ලාගෙන සිටින කේ තේරුමක් නැහැ. එය විදුලි කම්බියක් වාගේ තමන්ට පීඩා පමුණවනවා. දුකද ඒ දේ අත්හරින්න බලන්න ඔබේ ඒ අතහැරීම සමග ඔබේ මනස සැහැල්ලු වෙනවා. දුකද ඒ අත්හරින්න. ඔබට පීඩා පමුණුවන්නේ බාහිර දෙයක් නොවේ, ඔබේ සිතවිල්ල, ඔබේ අරමුණක්, ඔබේ උපාදානයකුයි ඔබට පීඩා පමුණුවන්නේ. සිතවිලි කියන මතකයන් නම් මේ අත ගමන් කළක් කමක් නැහැ. අර චේතනා කර්ම කියන එක ඊට වඩා ගැඹුරින් පවතින චිත්ත කියන ස්වභාවයේ ධර්මතා තමයි ඔබව සොලවන්න, ඔබව කලම්බන්න හේතු වෙන්නේ. පාදාන ශක්තියින් සහිත අරමුණ වේදනාද යමක් එය සැහැල්ලු කරන්න, එය අතහැර දමන්න. කොහොමද අතහැර දමන්නේ? ගැටීමෙන් තොරව, ඇලීමෙන් තොරව. අපිට අනවශ්‍ය වූ දෙයක් විහා බලලා අපි අතහැරලා ඉන්නේ කොයි වගේද? විනිශ්චයක් නැතුව, හේතු දක්වන්නේ නැතුව අපි අතහැරලා යනවා. සුභ වශයෙන් මතකයක්වත්, අසුභ වශයෙන් මතකයක්වත් අපි අරන් ඉන්නේ නැහැ සැබෑ අතහරින ලද දේවල්. ඒ නිසා මේ ලෝකයට සුභ වූ අරමුණක් දීමට හෝ අසුභ වූ අරමුණක් ලබා දීමට උත්සාහ නොකරන්න. භාවනාව යන හුදෙක් හිස්ව සිටීමක් හෝ මනසේ සිතිවිලි වලින් තොරව තබා ගැනීමක් හෝ ලෙස කල්පනා නොකරන්න. ඒ අතිශයින්ම විවෘත වූ විදර්ශනාව. නිවන නිදහසේම පවතින්නට ඉඩ හරින්න. නිවනද ඔබ කොටු නොකරන්න. අරමුණක් නොමැතිව පවතින නිවන, කාලයක් නොමැතිව පවතින නිවන, ભેදයක් නොමැතිව පවතින නිවන, ભેද නොකරන්න, අරමුණු නොකරන්න, කාලයට නොගන්න. ඔබ අත්හල යුත්තේ ඇසට පේන දේ නොව ඇසයි ඔබ අත්හල යුත්තේ. කනට ඇසෙන දේ නොව කනයි ඔබ අත්හල යුත්තේ. නාසයට ග්‍රහණය වන දේ නොව නාසයයි අත්හල යුත්තේ. දිවට දැනෙන දේ නොව දිවයි අත්හල යුත්තේ. ශරීරයට දැනෙන දේ නොව අත්හල යුත්තේ ශරීරයයි. මනසට දැනෙන දේ නොව ඔබ අත්හල යුත්තේ මනසයි. එසේ සංවර වන්න. එසේ ධර්මයේ ප්‍රායෝගික කරන්න. ඇස අත්හල යුත්තේ. රූප නොව ඇසයි අත්හල යුත්තේ. ශබ්ද නොව කනයි අත්හල යුත්තේ. ගන්ධ නොව නාසයයි අත්හල යුත්තේ. රස නොව දිවයි අත්හල යුත්තේ. දැනෙන දේ නොව ශරීරයයි අත්හල යුත්තේ. සිතිවිලි ඕ මනසට දැනෙන දේවල් නොව මනසයි අත්හල යුත්තේ. එසේ සංවර වන්න. හොඳයි, දැන් සැහැල්ලු වන්න. ඒ කියන්නේ දැනුයි සැහැල්ලුවේ සැහැල්ලුවට පත් වුනේ කියන එක නේද? හොඳ, දැන් තමයි සැහැල්ලුවෙන් ඉන්නේ. සැහැල්ලුවෙන් සිටීම තමයි නිවන් මගේ පුහුණුව කියලා කියන්නේ. හොඳයි, ඉන්න ආසනවල ඉන්න කිටලා තව ටිකක් අපි බලමු. ශරීරය සැහැල්ලු කරගන්න. මොළයේ ක්‍රියාකාරීත්වයටත්, පෙනහළවල සහ ශරීරයේ නිරෝගීතාවයටත් බොහොම වැදගත් දෙයක් තමයි සාමාන්‍ය විදියට හුස්ම ගැනීමට අමතරව උනන්දුවෙන් ඕනකමෙන් ටිකක් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම. මොකද අපි මේ නිවන් ධර්මය අවබෝධ කරගන්නේ මේ මිනිස් මොලයට පින් සිද්ධ වෙන. මිනිස් මොලේ හරියට තියෙන්න ඕන. මේ ප්‍රඥාව කියන එක ක්‍රියාත්මක වෙන්නේ මේ මොලය මිනිස් මොලෙහි කුසලතාවය මත. දැන් අපි උනන්දුවෙන් හුස්ම ඉහළ පහළ ගමු. සාමාන්‍ය විදියට වඩා උනන්දුවෙන් ටිකක් බරට හුස්ම ගන්නවා, පහළ දානවා. කෙනෙකුට අපහසුයක් තියෙනවා නම් ආසුන් ගන්න පුළුවන්. ක්‍රමානුකූලව ටිකක් වැඩි කරන්න පුළුවන්. ටිකක් මහන්සි වෙලා ගමනක් ගියාම හති ගහනවා වගේ ඉක්මනින් දිවුවොත් අන්න ඒ ගන්නට අපිට හුස්ම ගන්න පුළුවන්. හති ගහන තරමට වගේ තන් දීර්ඝ හුස්මක් ඉහළටගෙන පහළට හෙළන්න. එසේ වාර කීපයක් සිදු කරන්න. දැන් දීර්ඝ හුස්මක්ගෙන ඒ හුස්ම තප්පර දෙකක් රඳවා ගන්න. ඉන්පසුව පිට කරන්න. උතරේ පිරෙන්නටම හුස්මක්ගෙන, පපුව පිරෙන්නටම හුස්මක්ගෙන, තමන් ඒ හුස්ම තද කරගෙන පොට්ටක් හිර කරගෙන ඊට පස්සේ තමන්ට තප්පර දෙකක් හෝ තුනක් හැකි ප්‍රමාණයක් රඳවගෙන ඉඳලා ඒක පිට කරා. දැන් ස්වභාවික ලෙස හුස්ම ඉහළ පහළ යොමු කරන්න. හොඳයි, දැන් තැන්පත් වන්න. සංසාරෙත් අපිට පුරුදු, මේ ජීවිතේත් අපිට පුරුදු රූප හොයන්න, වේදනා හොයන්න, සංඥා හොයන්න, සංස්කාර හොයන්න, සංඛාර හොයන්න, විඥානේ හොයන්න තමයි අපිට පුරුදු. එහෙම නැත්නම් ඊට අනුරූප වූ දේවල් හොයන්නයි පුරුද්ද. කෙනෙක් නිවනත් සෙව්වොත් ඒ විදියට හම්බ වේද? නිවනත් රූපයක් ලෙස, නිවනත් වේදනාවක් ලෙස, නිවනත් සංඥාවක් ලෙස, නිවනත් සංස්කාරයක් ලෙස, නිවනත් විඥාන ධර්මයක් හැටියට සිවුවොත් මුණ ගැහෙද? මුණ ගැහෙන්නේ නැහැ. එහෙත් අපි මේ මොහොතේ අල්ලාගෙන සිටින්නේ ඔය පහම නොවේද? ඔය පහටම ගෝචර වෙන දෙයක් අපි සලකන්නේ මට තේරෙනවා, මට වැටහෙනවා, මට අවබෝධ වෙනවා, මට තේරුම් ගියා වශයෙන් තමයි අපි කියන්නේ. මමත්වය තුලට සමීප වෙන දෙයක්ද නිවන? මමත්වය තුලින් අවබෝධ කරගත හැකිද නිවන? උත්තරේ බෑ. එහෙමනම් අපි දැනට නිවන ධර්මය සොයන්නේ කුමන ධර්මතාවයන් තුලින්ද? කුමන ධර්මතාවයක් හරහාද ඒක අපි ලබා ගන්න උත්සාහ කරන්නේ? දැන් ඔබේ අඩුපාඩුවක් වේද? ඒ ඔබට දැන් දැනෙනවා ඇති. ඒ අඩුපාඩුව ඔබ තුල වෙනස් කරගන්න ඕන. ඥානයෙන් ගුණයෙන් වෙනස් කරගන්න ඕන. මම මගේ විඥානය අල්ලගෙන විඥාන ධර්මයක් හැටියට, ඒ කියන්නේ දැනෙන දෙයක් හැටියට ලං කරගන්නයි, දැනුමක් හැටියට ගන්නයි මේ නිවන උත්සාහ කරන්නේ. නිවන දැනුමක් ලෙස ගන්න බෑ. අපි හැමදාම කියනෝනේ නේද, අපි නිවන් දකින්න කියලා ප්‍රාර්ථනා කළාට නිවන දකින්න බෑ. නිවන් අවබෝධ කරගන්න කියලා ප්‍රාර්ථනා කරාට ඒක අවබෝධ කරගන්න, රැගෙන යන්න, ළඟ තබා ගන්න, ආරක්ෂා කරගන්න ඒකේ සංස්කාරක ධර්මයක් නැහැ. අපි කොච්චර නිවන් දකින්න ඕන කියලා කිව්වත් නිවන තියෙන තැනක් නැහැ. අපි කොච්චර නිවන දකින්න ඕන කිව්වත් නිවනට වර්ණ රූපයක් නැහැ. නිවන මේ ආකාරයයි කියලා චිත්‍රයක් අඳින්න බෑ. දැන් ඔබ නිවන දකින්නට සුදුසු විදියට දැන් ඔබ හැඩගැහෙන්න ඕන. නිවනේ ස්වરૂපය ඔබ තුල ඔබ ඥානයෙන් ගොඩගලගෙන කල්හි නිවන ඔබට සමීප වෙනවා. මේවා ප්‍රායෝගික කරන්න ඔබ ආධ්‍යාත්මය තුල. නිවනේ ස්වરૂපය ඔබ තුල නිර්මාණය කරන්න, එවිට ඔබ නිවනට සමාන වෙනවා. නිවනට සමාන විය හැක්කේ, නිවනට යා හැක්කේ, නිවන දැකිය හැක්කේ නිවනට සමාන ගුණාංග අපි තුල පැවතුනොත් පමණයි. යම් භාෂාවක් හඳුනාගත හැක්කේ ඒ භාෂාව අපි ඉගෙනගෙන සිටියොත් විතරයි. එවිටයි ඒ භාෂාවත් එක්ක අපි සමාන වෙන්නේ, අපිට තේරෙන්නේ. නිවනේ ගුණ අපි තුල පැවතුනොත් පමණයි නිවනේ රසය, නිවනේ ගුණය අපිට දැනෙන්නේ, දකින්න පුළුවන්කම ලැබෙන්නේ. නිවන උපදින දෙයක් නොවේ, නිවන පවතින දෙයක් නොවේ, නිවන මැරෙන දෙයක් නොවේ. නිවන සොරුන්ට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි, බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි, එහාට මෙහාට ගෙනියන්න පුළුවන් දෙයක් නෙමෙයි. වට කරන්න, ගොනු කරන්න, ආරක්ෂා කරන්න පුළුවන් දෙයක් නෙමේ. දිගපළල මනින්න පුළුවන් දෙයක් නෙමේ. බර මනින්න පුළුවන් දෙයක් නෙමේ. වර්ණයක් ඇති දෙයක් නෙමේ. ඔබත් ඒ තත්ත්වයට පත්ව ඒ දෙස බලන්න. අපි මේ වැඩසටහන සහභාගී වෙන්නේ ධර්මයේ තේරුම් ගන්න ඕනේ කියන සීමාව ඉඳගෙන නෙමෙයි. එහෙමනම් ඔබට ඉතාම ඉක්මනින් ධර්මයේ තේරිලා අවසන්නේ. අපි ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ කියන සීමාවට ගමන් කිරීම සඳහා තමයි අපි මේ වැඩසටහනට සහභාගී වෙන්නේ. නමුත් අපි ගොඩාක් වැඩසටහන් වලට සහභාගී වෙන්නේ අපේ පින්නතුන් ධර්මයේ තේරුම් ගන්න. තේරෙන මට්ටමට ආවම හරි මට ධර්මයේ තේරෙනවා. තේරෙන ධර්ම වැඩක් නැහැ පින්නතුනේ. ඒවා අමතක වෙලා යන්නත් පුළුවන්. ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. තේරෙනවයි කියන එක පළවෙනි පියවරක් තමයි. තේරුම් ගන්නත් යම් කිසි ඥානයක් ගුණයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ධර්මයේ තේරෙන්නේ නැහැ. නමුත් ඒ තේරුම් ගන්න ධර්මය ප්‍රත්‍යක්ෂ භාවයට, ප්‍රායෝගික භාවයට ගමන් කරන්න ඕන. දැන් මේ ලෝකේ ඉන්න ගොඩාක් දෙනෙක් දන්නේ නැහෙනේ නිවන කියන්නේ මොකද්දවත් කියලා. ඊට පස්සේ බෞද්ධ සමාජය තුළ ඇහෙනවා මෙහෙම නිවනක් තියෙනවයි කියලා. ඒ නිවනේ තියෙනවයි කියලා ඇහුණත් ඒ බෞද්ධ සමාජයේ කීයෙන් කී දෙනාද දන්නේ නිවන කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා හරියට හිතට දැනෙලා තියෙන කී දෙනාටද? ඊටාම සුළු පිරිසකට. නිවන කියන්නේ තමන් අවබෝධ කරගන්න යන්නේ මොකක්ද කියලා හරි අවබෝධයක් තියෙන කීයෙන් කී දෙනාටද? අන්නේ සුළු පිරිස මෙන්න මේ ආයතනයේ මෙතන ඉන්නවා වෙන්න පුළුවන්. අන්නේ පිරිසට පුළුවන්කම තියෙනවා ඒ තමන් දන්න ඒ නිවන ප්‍රායෝගිකත්වයක් කරා, ප්‍රත්‍යක්ෂතාවයක් කරා ගමන් කරන්න. ඉතින් මේ වගේම ධර්මයේ කියන ස්වාමින් වහන්සේලා ලෝකේ තව වැඩ ඉන්නවා නම් ඒ තැන්වලත් ඒ පින්තුන් පිරිස ඇති. ඒ වගේම මේ ප්‍රායෝගික කරගන්න මහන්සි වෙන පිරිස ඇති. ඒ නිසා දැනුමින් සෑහීමටපත් වෙන්න ආපු පිරිසකට නෙමෙයි, දැනුම ප්‍රායෝගිකත්වයක් කරා ගමන් කරවන්නට ආපු පිරිස. ඊළඟට පින්තුනේ ධර්ම ප්‍රායෝගිකත්වයක් කරා, ප්‍රත්‍යක්ෂ වේදයක් කරා පත් වුණාට පස්සේ අන්න එතන ඉඳලා තමයි එයාගේ භාවනා ධර්මයේ පටන් ගන්නෙ. දැන් එයා අවබෝධ කරගත්ත දෙයක් තියෙනවා එයාට භාවිතා කරන්න. ආන එයා සමාධි ධර්මයක් හැටියට ඒ ධර්මයේ භාවිතා කරනවා. ඒ ධර්මයේ භාවිතා කරද්දී එයා ගමන් කරනවා සෝවාන්, සකදාගාමි, අනාගාමි ඵලයන් වලට. පංච උපාදානස්කන්ධේම ඡය වීම. ඊළඟට එයා ඒ සමාධි ගුණයේ උපරිමයෙන් එයා නිරෝධ සමාපත්තිය හඳුනා ගන්නවා. නිරෝධ සමාපත්තිය වැඩි ඉඳීමේ කුසලතාවයේ ගුණයක් ප්‍රගුණ කරගෙන යනවා. අන්න එයාට තමයි කියන්නේ රහතන් වහන්සේ කියලා කියන්නේ. සම්පූර්ණයෙන්ම පංච උපාදානස්කන්ධයේ අරසින්දලූ ගුණයෙන් යුක්තයි. අන්නේ තනත්තා කාලයක් ඉඳලා ඉවර වෙලා පහන සංඥාවෙන් නිවන් දකිනවා. කොහොමද පහන සංඥාවෙන් නිවන් දකින්නවා කියලා කියන්නේ? පිරිනුවම් පානවා. මේ පහන සංඥාවට සමවැදිලා නැවත ආයි අරමුණකින් උත්ථානයකින් අවදි වෙන්නේ නැහැ කියලා මම මේ විශ්වයේ පහනක් නෙවී ගියාසේ නෙවී යනවා කියලා අදහසින් උන්වහන්සේලා නිරෝධ සමාපත්තියට සම්බන්ධුනට පස්සේ මේ කය නැවත අවදිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. කයේ තියෙන උණුසුම නිවී යනවා. කය දර කඩක් වගේ මෙතන අවසන් වෙනවා. පහනක් නෙවී ගියාසේ මේ විශ්වයේ නැවතේ විඥාන ධාතුව හට නොගන්නා වූ මට්ටමේ නිවන් දකිනවා. එතකොට සසර නූපදින්නට නම් ඕනම කෙනෙක් පහන සංඥාවෙන් නිවන් දකින්න ඕන. එහෙම නැත්නම් එයාට සුගතිගාමීත්වයක් තියෙනවා. ඒ නිසා මෙහි සෝවාන් පමණක් නෙමෙයි මෙතන තියෙන ත්‍රිපිටක ධර්මයේම තියෙනවා, සද්ධර්මයේම තියෙනවා, නිවන් මඟ තියෙනවා. මෙතන පුළුවන් අපිට උපදෙස් දෙන්න, රහත් වෙන්න, පහන සංඥාවෙන් නිවන් දකින්න දක්වාම ඒ දක්වා වීර්යය තියෙන, කැපවීම තියෙන ඕනම කෙනෙකුට පහන සංඥාවෙම නිවන් දකින්න උපදෙස් දෙන්න පුළුවන්. ඒ සුළු මොහොතක් ගෙවල් වල ඉඳගෙන දත්මිටි කාගෙන හිටියයි කියලා මේ රහත් වෙන්න බෑ කියනවාම සෑහෙන්න කැපවීමක් කරනවා හාමුදුරනේ කියලා. ඉතින් බලනකොට කොච්චර වෙලා දවසට බණ අහනවද කියලා හම පැය භාගයක් විතර. ධර්මයේ වාසය කළ තියෙන පැය භාගයක් විතර. ඉතින් සෑහෙන්න කැපවීම ඒක තමයි. එහෙම නෙමේ අර මහරහතන් වහන්සේලාගේ ගුණේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම ජීවිතයට කැප කරලා වහන්සේලා ඒ ධර්මතාවය තුළම වාසය කරන පිරිසක්, ධර්මයේ දෙසම බලාගෙන ධර්මයේ තුළම ජීවිතය යොමු කරගෙන ඉන්න පිරිසක්. ඒක නිසා උන්වහන්සේලාගේ ඒ ගුණය වැඩි වැඩි දියුණු වෙවි, ඉස්සරහට ගමන් කරනවා. ඉතින් මේ සතර අපහායනුත් නිදහස් වෙච්ච නැති පිරිස යමෙක් හිතනවා නම් මේ රහත් වෙන්න මහන්සිය, ඒක නිෂ්ඵලයි. ඉස්සෙල්ල තියෙන පිළිවෙලක් තියෙනවා. අනුපුබ්බ ක්‍රියා, අනුපුබ්බ ප්‍රතිපදාවක් තියෙනවා. ඒ අනුපුබ්බ ප්‍රතිපදාවේ යෙදෙන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය ආදී ඇති කරලා ඒ සතර මගයන් සහ සතර ඵලයන් කියන ඒවා ලබන්න ඕනේ. එහෙම නැතුව එයා තුළ ඒ ගුණේ වැඩෙන්න පුළුවන් කම නැහැ. හැබැයි ඒ ගුණේ වේගයෙන් වැඩෙන පිරිස ඉන්නවා, හැමින් වැඩෙන පිරිසක් ඉන්නවා. ඒ යාගේ ශක්ති ප්‍රමාණයට, යාගේ ශ්‍රද්ධාවේ තරමට, යාගේ වීර්යයේ තරමට, යාගේ ප්‍රඥාවේ තරමට. ශාසන ඉතිහාසෙත් එහෙමයි. එහෙම නැතුව ඇති වෙන ක්‍රමයක් නැහැ පින්නතුනේ. ඒ ක්ෂණිකව අරිහත්ත්වයටපත් උනත් ඒපත් වෙන්නේ අර සතර මඟ සතර ඵල ඒ වේගයෙන් වැඩි වීම නිසාමයි, වේගයෙන් අවබෝධ වීම නිසාමයි, පටිච්චසමුප්පාදේ නිරෝධ ධර්මයන් ඇති වීම නිසාමයි, පංච උපාදානස්කන්ධේ ක්ෂය වීම ඇති වීම නිසාමයි, පංච උපාදානස්කන්ධේ සසරට බර ස්වභාවය අඩු කරලා ලෝකෝත්තර පැත්තට බර කරනකොට එයාගේ අවබෝධය පැන නගිනවා පළවෙනි මාර්ගඥානයේ තුලින්. ඊට පස්සේ ලෝකෝත්තර පැත්තට මේක බර කරලා ලෞකික පැත්තට ශේෂයක්වත් බර නැති අවස්ථාවට පත් වුනහම අර ලෝකෝත්තර පැත්තෙන්ම නිරෝධයෙන්, නිරෝධ සමාපත්තියෙන්, පහන සංඥාවෙන් නිවන් දැකීමේ හැකියාව ගුණේ තියෙනවා. ඉතින් මුලින්ම බලන්න ඔබේ සිත සතර අපායට ලෞකිකත්වයට බරපැත්තෙන් ඔබ ලෝකෝත්තර පැත්තට බර කරලා තියෙනවද? ඒ කියන්නේ 160ක් 70ක් ලෝකෝත්තර පැත්තේ ඔබේ මනස තියෙනවා කියන එකනේ. ලෞකික ආස්වාදයන් සහ වින්දනයන් සහ පවත්මවල් 30ක් 40ක් වගේ ගුණයක් තමයි තියෙන්නේ. ආන්නේ විදිහට ඔබේ මනසේ මේ සමබරතාවය ඔබට දකින්න පුළුවන්. මොනතරම් ඇලීම් බැඳීම් ගැටීම් අතර ඔබ ඉන්නවද? මොනතරම් ඔබ මේ ලෝකයේ ස්පර්ශ කරන්නේ නැති, මේ ලෝකයේ ඉන්ද්‍රියන් ස්පර්ශ කරන්නේ නැති දර්ශනය තුළ ඔබ වාසය කරනවද කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. සමහර අය නීති දාගෙන සංවර වෙනවා ආධ්‍යාත්මය තුළ. ඒ නීති දාගෙන සංවර වෙන එක අවබෝධය තුළ සංවර වීමක් නෙමෙයි. ඒ කියන්නේ කෑමක් කන්න ආසයි, මේ වෙලාවේ කන්න හොඳ නැහැනේ 12 පහු වෙලානේ කියලා තද කරගෙන ඉන්නවා. ඒකට කියනවා නීති දාගන සංවර වෙනවා. ඒකට කියන්නේ වෘත සමාදානය. අවබෝධයෙන් සංවර වෙනවයි කියන තැන ඒක නෙමෙයි නේද? තමන්ට ඒ කැම පිළිබඳව ආසාවක් ඇති වුණේ නැහැ, කැමැත්තක් ඇති වුණේ නැහැ. ඒ නිසා තමන් කැම කන්නේ නැහැ. තමන්ට කුසගින්නක් නැහැ මේ වෙලාවේ. දැන් මට කැම උවමනාව නැහැ. එතකොට එතන තියෙනවද අසහනයක්? එතන අසහනයක් නැහැ. එහෙනම් අපි වෘතයක් හැටියට යමක් ආරක්ෂා කරන්න ගියාම, නීතියක් හැටියට ආරක්ෂා කරන්න ගියාම එතන ඒ විදිහට සංවර වුණත් එතන යම්කිසි ආතතියක් පවතිනවා. එවැනි ආතතියක් සාදා ගන්නට ධර්මයේ උගන්වන්නේ නැහැ. ධර්මයේ කුසගිනේ නම් ආහාර ගන්න පුළුවන්, කුසගිනේ නැත්තම් ආහාර නොගෙන ඉන්න පුළුවන්. ශාසන ධර්මයේ ප්‍රධාන වැදගත්කම තියෙන්නේ අවබෝධය ගොඩනගා ගැනීම. ඔබ නිවන සොයන්නේ කොහිද? නිවන ඔබ වෙතට පහළ වෙයි කියා බලාපොරොත්තුෙන් සිටිනවද? ඔබ නිවන සොයාගනී කියලා බලාපොරොත්තුෙන් සිටිනවද? නිවන අවබෝධ කර ගැනීම සඳහා මෙන්න මේ ක්‍රියාවලියේ සිටිය යුතුයි කියලා ඔබ විශ්වාස කරගෙන සිටිනවද? නිවන මට අවබෝධ විය යුතුයි කියලා විශ්වාස කරගෙන ඉන්නවද? පින්නස්තුනේ මේ පුදුම වැඩේ කියලා කියන්නේ දැන් බලන්න මහා සාගරයේ කරවටක් දිය පිරීලා තිබුණා. කරවටටම දිය පිරීලා තිබුණත් කෑ ගහන්න වෙන්නේ පිපාසයි කියලා නෙනේ. මහා සාගරයක මිනිස්සෙක්ගේ කරවටටම දිය පිරීලා මහා සාගරයටම වැටිලා පීන පීන හිටියත් ඒ මනුස්සයා කෑ ගහන්නේ මොනවා කියලා? පිපාසයි කියලා. ඇයි හේතුව? ඒ වතුර බොන්න බෑ. ඒ වතුර බොන්න බැරි නිසා පිපාසයි කියලා කෑ ගහන්නේ. ඉතින් මේ ලෝකෙත් එහෙමයි. ලෝකෙත් තියෙනවා. ඈ අර මහා සාගරේ වගේම දිය පිරීලා තියෙනවා. හැබැයි ඒව බොන මිනිස්සු කිසි කෙනෙකුට සහනය ඇති වෙන්නේ නැහැ. තව තවත් පිපාසය වැඩි වෙනවා. අන්න එතනට තමයි බුදුරජාණන් වහන්සේ මේ අමා දිය දහර ලබා දෙන්නේ. එහෙමනම් අපිත් ඉන්නවා යම් තැනක. හැබැයි එකක්වත් ගන්න බෑ. මොකද හේතුව නිවනක් නොවේ, සහනයක් නොවේ එය ගත්තොත්. නිවන ගැන හරිම බණපද ටික කියවෙන්නේ වචන පිට නොවන අවස්ථාවේදී. නිවන ගැන සැබෑ ස්වરૂපය, සැබෑ ගුණය කියවෙන්නේ වචන පිට නොවන අවස්ථාවේදී. මම බලන්න මම වචන පිට කරන්න නැතුව සුළු මොහොතක් ඉන්නවා. ඒ වචන පිට කරන් නැති අවස්ථාවේදී නමයි මගේ නියම නිර්වාණය පිළිබඳව දේශනාව සිද්ධ වෙන්නේ. එහෙමයි. විශේෂයෙන්ම නුවණින් දර්ශනයෙන් තේරුම් ගත යුතු දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ මේ නිර්වාණ ධර්මය, නිර්වාණගාමි ප්‍රතිපදාව. යදා පඤ්ඤාය පස්සති, මේක යථාර්ථයේ දැකීමක්. ඒ දැකීම තුලින් ඇති කරගන්න අවදිමත් අවදිභාව. එහෙම නැතුව කර්මකාරක ධර්මයක් නෙමෙයි. මේක කර්ම නිරෝධ වෙච්ච තැනින් ආරම්භ වෙන ධර්මයක්. වෘතයක් නෙමෙයි කර්මකාරක ධර්ම කියන්නේ. ඒ කර්මයේ මුල් කරගත් ධර්මයක් නෙමෙයි, කර්ම නිරෝධයෙන් එහාට යන දහමක්. ඒ නිසාවෙන් අපි මේ ධර්මයේ ලෙස අවබෝධ කරගත යුතුයි. ඒ කාරණේ හොඳට වටහා ගත්තද පින්නතු? ඒ කර්මයක් නෙමෙයි, වඩන දෙයක්, කරන දෙයක්. යමක් කිරීමක් කරනවා නෙමෙයි. ක්‍රියාව අවසන් කොට ඇති. ඒක අවසානයේදී නෙමෙයි, ඒක ආරම්භයේදීම. ආරම්භයේ සිටම ක්‍රියාව අවසන් කොට ඇති. දර්ශනය. හොඳට නුවණින් තේරුම් ගන්න. එතකොට මේ නිම ක්‍රියාව අවසන් කොට ඇති ධර්මයේ තමයි අපේ වැඩීම, අපේ පුහුණුව, අපේ අවබෝධය, අපේ දර්ශනය. කර්මකාරයකට හසු වෙලා කරන දෙයක් නෙමෙයි. ඒක හරියට තමන්ගේ නුවණින් අවබෝධ කරගන්නවා. පිරිසුදු දැකීමක් පවතින පිණුතුනි, දැකීම මුල් කොට පවතින. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මට අලුත් පිරිසුදු දැකීමක් පහළ වුණා. චක්කුං උදපාදි කියන්නේ ඒකයි. දැකීම පහළ වුණේ. පිරිසුදු දැකීමක් ඇති තැන කිසිදු ගැටලුවක් නැහැ වෙනතුනේ. දැකීමේ දෝෂයක් ඇති තැන තමයි ගැටලු පවතින්නේ. දැකීම කියන දේ අපි හදාගන්නේ කොහොමද කියලා බලන්න. යමක් දකින්න අපි යම් විදියක හැඩගැහෙනවා. අපිට යමක් දකින්න අපි ළඟ අදහසක් නැත්තම්, යාළුවෙක් කෙනෙකු ළඟට, මිත්‍රයෙක් කෙනෙකු, ඥාතියෙක් කෙනෙකු ඇවිල්ලා අහනවා, අර කෙනාව අඳුරනවද? නෑ, දන්නේ නෑ. එයා ඔන්න අපිට දකින්න විදිය කියලා දෙනවා. මේ අර අහවල් කෙනාගේ අහවල් කෙනාගේ අහවල් අහවල් එක්කෙනා අහවල් තැන හස්තාව කරන්නේ අහවල් විදියට, අහවල් ආකාරයේ අහවල් කෙනා තමයි බඳලා ඉන්නේ. එහෙම නැත්තම් බඳලා නැහැ. අහවල් තැන තමයි ඉගෙන ගත්තේ. අහවල් කෙනා අහවල් අහවල් හස්තාවල් කරපු කෙනා කියලා මෙයා අපිට උගන්වන මොනවාද? මේ උදාහරණයක් දෙන්නේ. මේ විදිහ සම්මුති හැඳින්වීමක් කළාට ගැටලුවක් නැහැ. මේ කියලා දෙන්නේ ඔබේ මානසික ස්වභාවය. දැකීම දකින්න යමක් අපතුල ගුණයක් හදනවා. මෙන්න මේ විදිහට දකින්න. එතකොට අපි පුරුදුනවා. එහෙමද? එතකොට අපි බලන්න ඕනේ මේ අහවල් කෙනාගේ පුතා, අහවල් කෙනාගේ අහවල් ඉස්කෝලේට ගියපු එක්කෙනා, අහවල් රස්සාව කරන එක්කෙනා, අහවල් ප්‍රශ්න ඇති වෙච්ච කෙනා, අහවල් ගැටලුවට මුහුණ දීපු කෙනා, අහවල් විදියට යා හිරේ ගියපු කෙනා කියලා මෙයා මේ දකින්න පුරුදු කරනවා. ඇත්තද? ඒ විදිහට එයාද බලනවා. දැන් අපි භාවනාව තුල කරගන්නත් ඕන ඒකද? අපි නිවන දිහා දැකීම සඳහා අපි හදන්න ඕන. මෙහෙම බලන්න, මෙහෙම බලන්න, මේ විදියයි, මේ විදියයි, මේ විදියයි කියලා. එ එහෙමනම් අපිට තාම මුලාවෙන් ගැලවෙන්න බැරි වෙලා තියෙනවා නේ. ඒකට අපි යම් යම් ආකාරවලින් මේක දිහා බලනවා. එහෙම ගුණවකින් බලද්දී හැම මොහොතක මෙතන පවතින්නේ දෘෂ්ටිගත වීම. එතන විශේෂ හැක් ඇති වෙලා නැහැ. එයා අතීත සංඥාවෙන් බලන්නේ. අතීත නාම රූප වලින් බලන්නේ. කර්මයකට හිර වෙලා මොනවා හරි කර්මයක් කර කර හිටියයි කියලා සමහර නිවනක් ලැබෙන්නේ නම් නෑ. මේ කර්මය නිදහස් වෙන ධර්මය. අනිවාර්යෙන් අපි කර්මයෙන් නෙගොඩ වෙන්න ඕන. කර්මකාරකමින් නිදහස් වෙන්න ඕන. අප තුල පවතින මේ සංඥාව හරී පුදුමයි. මේ සංඥාවට දැම්මොත් දෙයියෙක් ඉන්නවා කියලා ඔන්න දෙයියෙක් පේනවා. මේක මොකක්වත්ම නැහැ කියලා කිව්වොත් ඔන්න මොකක්වත්ම නැහැ කියලා පේනවා. මේක දුකයි කියලා කිව්වොත් ඔන්න දුකයි කියලා පේනවා. මේක සැපයි කියලා කිව්වොත් මේක සැපයි කියලා පේනවා. වාගේ පාලකයා ග්‍රහලෝක කියලා කිව්වොත් ඔන්න ග්‍රහලෝක ගැන එයා හිතනවා. බ්‍රහ්මයේ කියලා හිතුවොත් එයා බ්‍රහ්මයේ කියලා හිතා ගන්නවා. ඒ කිසි කෙනෙකුට මේ විඥානයේ නෙගඩ වීමක් සිද්ධ වෙලා නැහැ පින්නතුනේ. එයා විඥානයේ තුලමයි තාම ඉන්නේ. දැනුම තුලමයි වාසය කරන්නේ. මේ මිනිස්සු ඔක්කොම එකක් පිස්සු වැටිලා එවස්සේ පිස්සු වැටිච්ච අය මේ ලෝකේ අනිත් අය පිස්සු වටන එක තමයි කරන්නේ. නෑ පිස්සු වටන එක නෙමෙයි ඒකට කියන්න ඕන පිස්සු මේ මිනිස්සුගේ ජීවිතවලට ඇතුල් කරන එක වොන් කරන්නේ. පිස්සු වැටෙනවා නම් බිමට ඒක හොඳයි. නමුත් පිස්සු එල්ලන එක නේ කරන්නේ නේද? පිස්සු ඇඟේ එල්ලන එක තමයි කරන්නේ සියලුම ලෝකේ දේශපියොත් එක්ක මේ පූජකයෝ කට්ටි එකතු වෙලා කරන්නේ තමන්ගේ පිස්සුව අනිත් කෙනාගේ කරේ එල්ලන එක. මෙහෙදී අපි කරන්න උත්සාහ කරන්නේ මේ පිස්සුව හලන්න. එහෙම නැත්නම් ඒක මිවට වටන්න තමයි බලන්නේ. ඇයි? ඔබ විඥානයේ අතරමං වීම. ඔබේ සිත තුළ ඔබ අතරමං වීම, මුලා වීම වළක්වා ගන්න. කර්මය තුළ ඔබ අතරමං වීම. මේ ලෝකෙ පින්නතුනේ විශිෂ්ටත්වයකට පත් උනේ කවදත් හිතුවක්කාර මිනිස්සු. ඒස ලෝකේ යමෙක් හිතුවක්කාර වෙනවා නම් ඒ මනුස්සයා හරියම ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. ගතානුගතික වෙන්නේ නැතුව හිතුවක්කාර වෙන්න ඕනේ. ඒ කියන්නේ නිදහසේ හිතන්න පුළුවන් ගුණයක් තියෙන්න ඕන. වැරදිලා හරි හරි ගිහිල්ලා හරි ප්‍රත්‍යක්ෂව තමයි යා ජීවිතේ ගොඩ එන්නේ හිතුවක්කාරය. අනවබෝධයෙන් නෙමෙයි. මොකද හේතුව පළවෙනි හිතුවක්කාරය සිද්ධාර්ථ ගෞතමයන්නේ. ඇයි කියන්නේ එහෙම? මේ ලෝකේ කියන දෙයක් ඇහුවේ නැහැනේ. මේ ලෝකයේ අය කියන දේවල් එකක්වත් ඇහුවේ නැහැ. ඒ නිසා මේ ලෝකේ දෙයක් අහන්නේ නැහැ කියලා කියන්නේ සමහර අය නේද? දැන් අපිත් ඒ වගේ තමයි. මේ ලෝකේ තියෙන දේක් අහන්නේ නැහැ. මේ ලෝකේ ඉන්න මිනිස්සු කියන දේවල් අහන්නේත් නැහැ. මේ සිද්ධාර්ථ කුමාරයත් එහෙමයි. තාත්ත කියන එක, ඥාති කියන එක, බිරිඳ කියන එක මොකක්වත් ඇහුවේ නැහැ. මේ ලෝකෙ දෙයක් ඇහුවේ නැහැ. ඊළඟට ශාස්ත්‍රවරු හම්බෙන්න ගියා. ඒගොල්ලන්ගේ මත දර්ශන නොයෙකුත් දේවල් ඇහුවා, ටිකක් ප්‍රගුණ කරලත් බැලුවා. මේ ලෝකෙ රහක් නැහැ කියලා එක දාලා ගියා. බුදුහාමුදුරු ගිහිල්ලා මේ ලෝකෙ දෙයක් නෙමෙයි හොයාගත්තේ. මොකද? ලෝකෝත්තර දෙයක්. මේ ලෝකෙ රහක් නෙමෙයි හොයාගත්තේ, ලෝකෝත්තර රහසය. අපිට ලෝකෝත්තර රහසය ලෝකෝත්තර ලෙසම දැනනවා මිස ලෞකික වේදනාවන් වලට නම් ලෝකෝත්තර රසය කැඳවා ගන්න බෑ. හරියට අර බීම බටයක් වගේ හරිය පැත්තට යොමු කළේ වරලා මේ පැත්තට ඇදලා ගන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම බෑ. ලෝකෝත්තර රසයේ පවතින්නේ ලෝකෝත්තරවමයි. ලෞකික රසයන් පවතින්නේ ලෞකිකවමයි. මේ ලෝකෝත්තරත්වය ඔබ තුළට පමුණවා ගැනීම තමයි ඔබේ ධර්ම අවබෝධය, ලෝකෝත්තර ධර්ම අවබෝධය කියලා කියන්නේ. දැන් ලෞකික ධර්ම අවබෝධයන් තියෙන ඕන තරම්. මොකද හේතුව? ඒව ඉන්ද්‍රිය සාපේක්ෂිතයි, ඉන්ද්‍රිය ධර්මන්ට ගෝචරයි, ඉන්ද්‍රිය වේදනා ඔස්සේ හඳුනාගත හැකි. ඒ නිසා ඔබ ලෞකික ධර්ම සියල්ලක්ම අත්විඳින්න ඉන්නවා. මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ, ඇලීම්, ගැටීම්, බය, සංවේග, සංతాප, ශෝක, තැවුල්, ඊර්ෂ්‍යා, මාන, ක්‍රෝධ, ඒ ඔක්කොම එනවා. ඒ ලෞකික ධර්මතා. ලෝකෝත්තර ධර්මතා ලෝකෝත්තරමය අද්දකේ යුත්තේ. පුජ්‍යලයට නිවන දකින්න පුළුවන්කම තිබුණා නම් මෙච්චර අපහසු ක්‍රියාවලියක් බවට පත් වෙන්නේ නැහැ. මේක පුජ්‍යලය අත්හැරනු තැනින් අවබෝධ කරගන්න තියෙන දෙයක් නිසාම තමයි තියෙන්නේ. ඔබ ධර්මයේ අධ්‍යයනය කරගෙන යන්න ලෝකෝත්තර බවට පරිවර්තනය කරන්න ඔබට බෑ වෙනවා එක මොහොතකදී. ඔන්න කරන්න උත්සාහ කරගෙන හිටියනම් එහෙම ඔන්න වර්ධින තැන ඔබට කරන්න බෑ පරිවර්තනය වෙනවා එක තැනකදී ඔබ ධර්ම මාර්ගයේ ගමන් කරා. ඒ වෙන තැනදී ඔබ ඒට ඉඩ දෙන්න එච්චරයි. මැරෙන්න බය අය නිවන හොයන්න එපා. මැරෙන්න බය අය නිවන හොයන්න එපා. ඒකට හේතුව මරණය ඉක්මවා යා යුතුමයි නිවන් දැකීමට. දහම්සොඬ රජ්ජුරුව ධර්මය හොයන්නේ මැරෙන්න බයද? ඒ කතාවෙන් කියවෙන්නේ ඒක. මැරෙන්න බය නෑ. යකා කිව්වහම මට බඩිකිනි කටට පනින්න ඕන කියලා එයා කටට පනිනවා. මගදී බණපදේ අහන්න. ඒකින් දුන්නේ අපිට අදහස මොකද්ද? මැරෙන්න බය නම් ධර්මය හොයලා නෑ කියන එක. මැරෙන්න බය නම් ඔහොම ඉන්න. හැබැයි ඉතින් බය විතරයි. ඉතින් මැරෙනකින් වලක් ඉන්න පුළුවන් කම නෑ. හැබැයි බය නැති කරගත්තොත් මැරෙන්න කලින් මැරෙන්නෙත් නෑ. මරණය ඉක්මවා ගියොත් එහෙම මැරෙන්නෙත් නෑ. එයා අජර අමර, ජරාවටපත් වෙන්නේ නෑ. එයා මරණයටපත් වෙන්නේ නෑ කියනවා. අජර කියන්නේ ජරාවටපත් වෙන්නේ නෑ. අමර කියන්නේ මැරෙන්නේ. අපමත්තා නමී යන්ති. අප්‍රමාදී මිනිසයා මිය යන්නේ. විශ්වේශකේම ධාර දර්ශනයක් ඇති දේවල් මේවා තුලින් අවදිවන්න. කියන්නේ සාමාන්‍ය ලෞකික අවදිය නෙමෙයි. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේගොල්ලෝ හැමදේම ලෞකිකව හදාගත්තනේ. සම්මාදිට්ඨිය ගත්තාම ඒකත් ලෞකිකව කරගත්තා. සිහිය ගත්තාම ඒකත් ලෞකික සිහිය. ඇඟ යන විදිය, හිත යන විදිය, හැරෙන විදිය, පවතින විදිය, බඩු බාන්න තියපු විදිය සිහිය. ඒකත් ලෞකික කළා. සමාධිය ගත්තාම ඒකත් ලෞකික කලා. ඊට පස්සේ ඉතින් ලෞකික ලෝකේම නිවනක් කියලා දෙයක් පනව ගන්නවා. ලෞකික ලෝකේම සැරිසරනවා. ඉතින් ලෞකික නිවනක් තමයි හම්බුනොත් හම්බ වෙන්නේ. ඉතින් ලෝකෝත්තරව තියෙන දේවල් මේ සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය ආදී වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේම සම්මා සතිය, සම්මා සමාධි, ලෝකෝත්තරව පවතින දේවල්. ඒ ලෝකෝත්තරව තියෙන දේ කාටවත් වචනෙන් කියන්න බෑ. ඒ වචනෙන් කියන්න බැරි බව මම වචනෙන් කියන එච්චරයි. ලෝකෝත්තර ධර්ම එකක්වත් වචනෙන් කියන්න බෑ. මේ ඔක්කොම වචන ලෞකිකයිනේ. ඔව් කියන එකත් ලෞකිකයි, නෑ කියන එකත් ලෞකිකයි, හ්ම් කියන එකත් ලෞකිකයි, ඇත්ත වශයෙන්ම නිහඬව ඉන්න එකත් ලෞකිකයි. නිහඬ බව, බිඳ නිහඬ බව දකින්න පුළුවන් නම් අන්න ලෝකෝත්තරයි. දැන් ලෞකික ඔළුවක් තිබුණොත් එහෙම මොකද්ද වෙන්නේ මේ වචන අහනකොට? ඕ, ලෞකික මොලේකට මේක තේරෙන්නේ නැහැ. ලෞකික ඥානෙ උපාදානය කරගෙන ලෞකික බුද්ධීන් එකතු කරගන්න මිනිස්සෙක් හිටියොත් උගතෙක් වගේ කෙනෙක්. උගතෙක් කියන්නේ හොරෙක්නේ. ඇයි හොරෙක් කියලා කියන්නේ උගත්තුන්ට? මේ මිනිස්සේ අතන මෙතන තියෙන ඔක්කොම දේවල් ටික මේ තමන් මොලේට හොරකම් කරගන්න එකනේ කරන්නේ. ඒ හොරා හරි වටිනවා. ලෞකික ලෝකේ ඉතාම ඉහළ පදවියෙන් හම්බ වෙනවා. ආචාර පදවි හම්බ වෙනවා, මහාචාර පදවි හම්බ වෙනවා, ශාස්ත්‍රවේදී පදවි, ශාස්ත්‍රපති, ඒ වගේ පදවි හම්බ වෙනවා කාටද? ලෞකික හොරුන්ට. එහෙම නැත්තම් උගත්කම කියන එක, උකහා ගැනීම කියන එක ශ්‍රේෂ්ඨ විදියට කරන අයට ඔන්න ඔය පදවි හම්බ වෙනවා. එතකොට හරි ශ්‍රේෂ්ඨයිනේ හම්බ මේ පදවි. ඔව්, හරි ශ්‍රේෂ්ඨයි. ඉහළ නීල තල දරන්න පුළුවන්, ඉහළ රස්සාවල් ලබන්න පුළුවන් මොන ලෞකික ලෝකෙකින්? ලෞකික ලෝකෙ ඉහළට යන්න පුළුවන්. ඒක ලෞකික ලෝකේ රජ, ලෞකික ලෝකේ ශ්‍රේෂ්ඨත්වය, මේ ලෝකෝත්තරත්වයේ ශ්‍රේෂ්ඨත්වය. ඒකට සුනේත සෝපාකාත්තාව, ඒ වගේම උපතිස්ස කෝලිත වගේ අය ආවා, මහරජවරු ආවා, පඬිවරු ආවා, දාර්ශනිකයෝ ආවා, ත්‍රිවේද පාරප්‍රාප්තය ආවා. නමුත් ඒ හැම කෙනෙක්ම මොකද කරේ? ඒ දේවල් ලෞකික තිබ්බට ඒ ලෞකික දේ දෙමේ අගේ කළේ ලෝකෝත්තර දේ. උගතා කියන්නේ දාර්ශනිකයා කියන්නේ දෙන්නේ. උගතා උකහා ගන්නවා යම් යම් දේවල්, දාර්ශනිකයා සියල්ල අතහැර දමනවා. ජීවිතේ කවුද ඉන්නේ මෙතන? මේ සිංහනාදේ කරන්න පුළුවන් කේදනාද ඉන්නේ? මට අතහරින්න බැරි දෙයක් නෑ කියන්න. ඒ සිංහනාදේ කරන්න පුළුවන් හදවතින්ම, ආත්මයෙන්ම, සත්‍යවාදීවම. සමහර අය බොරුවට නම් කියනවා මම මේ මොකටවත් ආස නෑ කියලා. එහෙම නෙමෙයි. අතහරින්න බැරි දෙයක් නෑ ලෝකේ. මනසින් අතහරින්න බැරි දෙයක් නෑ. ඒ හේතු නැතුව මේ තප්පරේ මේ අතහරින්න පුළුවන් සියල්ල. කාටද ඒ සිංහනාදේ කරන්න පුළුවන්? ආයි ගෙදරට කෝල් එකක් දීලා අතහරින්නම් කියලා නෙමෙයි නේ. දැන් අර මම ඒ කාලේ විතරම කියන කතාවක් තමයි මේ නිවන් පුරේට යන්න ගුවන් යානයක් ආවොත් ආයි ගියා, ආයි මෙහාට එන්න බෑ. එහෙයි මෙහෙයි ස්කයිප් හරි, ඊමෝ හරි, වට්ස්ඇප් හරි, ටෙලිෆෝන් හරි වැඩ කරන්නේ නෑ නේද? ඒ සම්බන්ධතාව මුකුත් නෑ. ආයි ගියා ගියාම ආයි එන්න බෑ. නගින්න පුළුවන්ද කාටවත් කෝල් එකක්වත් නොදී? පුළුවන්ද? එන්න සූදානම් ඔබේ මනස. එදෙන්ට සූදානම් නැත්තම් ඔබේ මනස තාම නිවනට සූදානම් වී නැත. එහෙමනම් ඉක්මනින්ම කියන්න තියෙන අයට කියලා සූදානම් වෙන්න ඕන. ඉතින් නොයෙකුත් හේතු දක්වයි නේද එහෙම කියලා යන්න නැතුව හරි නෑ නේද එතකොට මාව ඔෆිස් එකෙන් බලයි නේද නේද ලියුමක් දීලා ගියානම් සදාචාරාත්මකයි ඒ නෝන බොහොම කාලයක් ඉතින් මාත් එකට යාට කෝල් එකක් අත් නොදී මම නිවන් දැක්කොත් එහෙම නිවන්පුරේ ගියොත් එහෙම ඒක හරි නෑ නේද යාළුවෝ එකතු වෙලා පාටියක්වත් දීලා යන්න ඕන නේද තේ ඔය ඔක්කොම කෙරෙන්න ඕන හොඳ හිත තියාගන්න ආයි එන්න නන්නේ ආයි ඉතින් හොඳ හිත තිබුණා නරක හිත තිබුණාද වැඩක් නැහැ නේ ඉතින් තමන් ගමන තමන් නැගලා යන්නයි තියෙන්නේ තාම මායාවට රැවටෙන ස්වභාවය තියෙනවා පළවෙනි මායාව ලොකුම මායාව මම ඒ මායාව තුලින් තව දකින්නේ මායාවල් ඇයි මේ මායාව කියන වචනේ පාවිච්චි කරන්නේ ඒක හුදු දර්ශන පතයක් පමණයි ඈ හුදු දර්ශනයක් පමණයි ඒක ඇති දෙයක් නෑ කියන එකට තමයි මේ මායාව කියන වචනේ පාවිච්චි කරන්නේ හුදු දර්ශනයක් පමණයි. දැන් අපි මුහුදේ සිටිජය මුහුද සමග එහෙම සම්බන්ධ වෙලා තියෙනවා හස. ඒක මොන ගණේටද වැටෙන්නේ? මායාවක්. ඇස තුළ ඇතිවෙච්ච මායාවක් පමණයි ඒක. මිරිගුව ජලයේසේ පේනවා. ඒකට අපි කියන්නේ මායාවක්. හැඟීම ජලය කියලා තියෙන මායාව. ඒ වගේ අපිට පේන ස්වરૂපයක් තියෙනවා. පේන ස්වરૂපය විශේෂ ඇසකින් විශේෂ ගුණයකින් බලුවේ නැති වුණොත් පේන ස්වરૂපය පේන විදියට බාර ගන්න කෙනෙක් වුණොත් එයා උගතෙක්. පේන දේ විදර්ශනා නුවණින් ගන්නවා නම් අන්න එයා දාර්ශනිකයා. එනිසා උගත්තු නිවන් දකින්නේ නිවන් දක්වන්නත් අමාරුයි නිවන් දකින්නේ නැහැ. උගත්තුන්ට පුළුවන් මම මොනවා හරි ගණන් ඉලක්කම් ටික හදාගෙන මේ අත කතා කර කර වාසය කරන්න අන්ධයෝ ඇතාගෙන චිත්‍රයක් අඳිනවා වාගේ ලොකු සාකච්ඡාවක් කරනවා වාගේ ලොකු වචන වලින් කතා බහක් කරන්න පුළුවන් එපමණයි. ඒක තමයි ස්වરૂපය. දීමත් මිනිස්සු පස්තනේ නොගිය රටක් පිළිබඳව තමන් කවදාවත් ගිහිල්ලා නැහැ රටට තමන් ඒ රට පිළිබඳව උගත් දේවල් පිළිබඳව හරි ලොකු වචන වලින් කතා බහ කරනවා. ඒ රටේ බොහෝ කාලයක් ජීවත් වෙලා ආපු මිනිස්සෙක් ওই කතාවට හොඳට ඇහුම්කන් දීගෙන යනවා. අර ඒ රටේ ඉඳලා බොහෝ කාලයක් ජීවත් වෙලා ඉඳලා ආපු මිනිස්සයාට ඒ රට පිළිබඳව මේ නොගිය පස් දෙනෙක් එකට එකතු වෙලා කතා කර කර ඉන්නේ. අර බොහෝ කාලයක් ඒ රට පිළිවෙලේ ජීවත් වෙලා ඉඳලා ආපු මිනිස්සයාට මොකද හිතෙන්නේ අර බීමත් මිනිස්සු පස් දෙනාගේ අර නොගිය රට පිළිබඳව කරන සාකච්ඡාවට? ඇත්තටම සිනහ පහළ වෙන අවස්ථා බොහොමයි. මොකද හේතුව? ඔවුන් වරද්දන දැන් හිතාගෙන ඉන්න දේවල් වල දුර්වලතාව මෙච්චර තියෙනවයි කියලා මේ මිනිස්සයා දන්න නිසා. හාන් මේ වගේ තමයි මේ ලෞකික වාසයේ නිවන් ධර්මය පිළිබඳව විග්‍රහයන් කරද්දී ඒ උතුම් නිර්වාණ ධර්මයේ ස්පර්ශ කොට දැකවදාරපු කෙනෙකුට තේන්නේ අර බීපත් මිනිස්සු පස් දෙනෙක් කරන නොගිය රටක් පිළිබඳව කරන සාකච්ඡාවක් හා සමානව. මොකද ඔවුන් ප්‍රත්‍යක්ෂතාවයකින් තොරව තමන්ගේ මතවාද දර්ශනය පමණයි. ඒ රටේ බොහෝ කාලයක් වාසය කර පැමිණ කෙනාට මතවාද නැත, දර්ශන නැත. අටුවාචාරීන්ගේ මත එව නැහැ, බහු මත නැහැ, පුජ්‍යල මත නැහැ, තෙරුන් වහන්සේලාගේ මත නැහැ, ධර්මයේ මත නැහැ, ප්‍රත්‍යක්ෂතාවයේ පමණයි. ඒක කරගන්න ඕන විදිහ අපි මෙතෙක් වෙලා මතක් කළා නේ. ගොඩක් අය අහන්නේ ඔක කරගන්නේ කොහොමද කියලානේ. ඒක කරගන්න ඕන විදිහ සමස්ත දේශනේ සම්පින්දණය කළ තැන ඔබට තේරෙයි. ඒ තුලින් අවදි වෙන්න, සමස්ත සාරයකට කැටි කරගෙන ඒ තුලින් අවදිවන්න. මා හිතන්නේ මේ දේශනය සමස්තව කැටි කරගත් කලින් නිවැරදි ආකාරයෙන් නුවණින් ඔබට දෘෂ්ටිගත වීමට අවකාශය නැහැ, සංකල්පගත වීමට ඔබට අවකාශය නැහැ. අවිද්‍යාවට බර වෙන්න ඔබට අවකාශය නැහැ. යමකට බර වෙන හැම මොහොතකදීම ධර්මයේ සමග ගලපා බලන්න. මේ බර වීම ධර්මයේ සමග කොයි විදියටද දේශනා වුනේ කියලා ඊට ගැලපෙන කාරණය. ඊට පස්සේ තමන්ට තමන් බර වෙන පැත්තෙන් ගැලවෙන්න පුළුවන්. ආයිත් මොකද්ද මම කරන්න ඕන කියලා අහන්නේ නැතිව පැහැදිලිවම කර්මකාරකය ඉක්මවා යන දහමක් නෙවෙද, විඥාන ඉක්මවා යන දහමක් නෙවෙද, ඉන්ද්‍රිය ඉක්මවා යන දහමක් නෙවෙද කියලා ඔබ විශ්වීය ගමනක් යන්න. අපේ අය පේන තැනක අඩිය තියන්නනේ බලන්නේ. ඔබ නොපෙනෙන තැනක අඩිය තියලා ගමන් කරන්න සිද්ධ වෙනවා. නොපෙනෙන තැනක අඩිය තිබ්බොත් කියන්න පුළුවන් හාන්දුනේ මම වැටිලා මැරෙයිනේ කියලා. ඒ නිසා අපි කියනවා මැරෙන්න බයයි නිවන් දකින්න උත්සාහ කරන්න එපා. මොකද මැරෙන්න බයයි නිවන් දකින්න බෑ. මොකද මරුවා මරන්න ඕන. මැරෙන හැම ධර්මයක්ම අත්හරින්න ඕන. මැරෙන දේවල් මරාගෙනයි නිවන් දකින්නේ. සංකල්ප වලින් මාර්ගඵල ලැබුවා වගේ නෙමෙයි, සංකල්ප වලින් රහත් වුණා වගේ නෙමෙයි ප්‍රායෝගිකව යන්නේ. අන්න එතෙන්දී ආයේ පැටලෙනවා. තමන් ධර්මයේ කියලා ගොනු කරගත්ත දෙයක් නෙමෙයි තිබෙන්න ඕන අතහැරපු දෙයක්. දැන් උගත්කම කියලා තියෙන මිනිස්සෙක් ළඟ ගොනු කරගත්ත දෙයක්, එකතු කරගත්ත දෙයක්. දාර්ශනිකයා ළඟ තියෙන අතහැරපු දෙයක්. එයා අතහැරීම තුළ සතුට වෙනවා. අර කීමනක් තියෙන්නේ පුතජ්ජනයා ළඟ තිබෙන්නේ අත්ති සුඛය. ඒ ආර්ය ධර්මයේ ගමන් කරන ඕනම කෙනෙක්ට කියන්නේ බික්කු කියලා, සසර බය දකින කෙනෙක්. එයා ළඟ තියෙන්නේ නත්ති සුඛය කියනවා. දාර්ශනිකයා ළඟ තියෙන්නේ අතහැරපු ගුණය. එයාගේ හපංකම අතහැරීම. ආධ්‍යාත්මික අතහැරීම. මේ සම්මුතිය අතහැරීමක් ගොඩක් අය මතක් කරලා ඉවර වෙලා මේ සම්මුතියෙන් මේ හිඟන්න බවට පත්වීම නෙමෙයි. සම්මුතිය සම්මුතියටම පමණයි. සම්මුතිය තුළ සම්මුතිය ආකාරයෙන් ඔබට පවතින්නත් වෙයි, පවත්වගෙන යන්නත් වෙයි. මොකද හේතුව ඔබට පවතින එක සම්මුති න්‍යායක් තුළ තමයි. සම්මුතියෙන් අනුමත කරොත් කොලයක් ඒක භාවිතා කරනවා. සම්මුතියෙන් කැන්සල් කරොත් කොලයක් ඒක කොලේ කැන්සල් වෙනවා. සම්මුතියෙන් දෙයක් තිබුණොත් තිබුණා, නැත්තන් නැහැ. එතකොට සම්මුති පීඩාවක්, සම්මුති සැනසීමක් කියන එකක් ඒකේ තියෙන වෙනම. ඒකත් එක්ක මේක ගලපන්න එපා. සම්මුතිය සම්මුතියක් වශයෙන්ම තියෙද්දි සිතේ අවිද්‍යාව නැති කරන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේට බොහෝ ආරාම පූජා කළා. ඒ ඔක්කොම සම්මුතියක්. බුදුරජාණන් වහන්සේ එකක්වත් අවසාන පිරිනුවම් පාන්නේවත් නැහැ. ගිහිල්ලා මෙන්න මේ පිරිනුවම් පාන තැන සුදුසු තැන යොමු වුණාට පස්සේ මම මෙතන පිරිනුවම් පානවා කියලා පිරිනුවම් පාන දසක් යට. ප්‍රාර්ථන ශාල උද්‍යානය. මොකද හේතුව ඒ සිතේ මොන විදියකවත් එහෙම දෙයක් ඇලෙන්නේ නැහැ. රහතන් වහන්සේලාගේ සිතෙත් එහෙමයි. ආර්ය ධර්මයන් ප්‍රගුණ වෙච්ච සිතෙත් එහෙමයි. ඒ කිසි දෙයක් එහෙම අලව ගන්න හිතක් නැහැ. ඒව සම්මුතිය හැබැයි තිබුණා. ඕව එකක්වත් අපිට ඕනේ නැහැ. අපි ඉන්න ඕන ගස් මුල කියලා අදහසක් තිබ්බද? එහෙම සම්මුති අන්තවාදීත්වයකට යන්නේ නැහැ. නිසා සම්මුතිය අතහැරීමක් නෙමෙයි. ඇති වේවා නැති වේවා අත්හල යුත්තේ ආධ්‍යාත්මික විඥාණයයි සංඥාවයි. අපේ ඇයට රූපය අතහරින්න පුළුවන්? ඇහැ අත අරගන්න බෑනේ. ලෝකේ ප්‍රශ්නේ. සිතිවිලි අතහරින්න පුළුවන්? සිත අතහැරගන්න බෑනේ. සමහරයි සිතිවිලි අතහරින්න කියලා දෙනවා, හැබැයි නුවණක් නැහැ ඊළඟ පියවර කියලා දෙන්න. මොකද හේතුව? සිත අතහරින ක්‍රමය. සිතවිලි අතහැරලා හරියන්නේ නැහැ. සිත ඉතුරු වෙන සිත අතහරින. නැත්තම් සිත තියෙනවනේ. ඈ රූප පිළිකුල් පණුව ගහනවා මේ වෙනවා කියලා රූප වෙනස් කරලා ප්‍රභේදනය කරලා දැන් ලස්සන රූපේ දකින ඇහැට මේ ජරා වෙච්ච කුණු වෙච්ච රූප දකින්න උගන්නනවා. අවසානයේදී කුණු කොටක් තමයි තමන්ගේ සංඥාව තුළ ඉතුරු වෙන්නේ. පස්සේ බලනකොට ධර්මයට ගිහිල්ලා ඒගොල්ලෝ ධර්මයෙන් පිරිහීමකට ලක් වෙලා. ඊට පස්සේ කුණු කොට වල ටිකක් හිතේ පුරවගෙන තමන් හිතාගෙන ඉන්නවා මම මේ ධර්මයේ මේ බුදුහාමුදුරුවන්ගේ තථාගතයන් වහන්සේගේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තමයි දැන් මම පුරවගෙන ඉන්නේ මොනවද? මම් පුරවගෙන ඉන්නවා, කෙස් පුරවන් ඉන්නවා, ලොම් පුරවන් ඉන්නවා, හම පුරවන් ඉන්නවා, පණුව ඉන්නවා, ඇට තියෙනවා, ඇට මෙදුළු තියෙනවා කියලා ওই ටික පුරවගෙන හිතනවා මම මේ භාග්‍යවත් වූ අරහත් වූ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පුරවගෙන ඉන්නේ කියලා. ඌව පුරව ගන්න නම් ওই භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ උනේ නෑ. ඌ මස් කඩේකට ගියා නම් පුරව ගන්න තිබ්බා. ඒ නිසා කුණු ගොඩවල් පුරව ගන්න නෙමෙයි ඔළුවේ තියෙන්නේ. සමහර අය කියනවලු පිළිකුල් භාවනාව අනිවාර්යෙන් ඕන කියනවලු. මෙවන්නගේ මොකද? ඇයි මිනිසුන්ට පිළිකුල් භාවනාව ඇති වුණාම ජීවිතේ එපා වෙනවනේ? එපා වුණාම මොකද කරන්නේ? ඒ මිනිස්සු පන්සලට ගියනල ඔක්කොම තියෙන දේවල් ටික පූජා කරනවා. ඇයි ජීවිතේ එපා වෙලා හඳ තියෙන්නේ? හොඳටම එපා වෙලා. පුජ්‍යලය දෙන්නේ එකම කෑම පැකට් එකක් දිගේ අරගෙන කන්න පටන් ගත්තලු. කන්න පටන් ගත්තාම ඒක පුජ්‍යලයට හොඳටම බඩගිනිනේ. අනිත් එක්කෙනා පොඩ්ඩක් ප්‍රමාද කරන්න ඕනේ කියලා හිතුණලු. හිතුණාම අර ඇහුවලු මේ ඔයාගේ තාත්තා මොකද කියලා. ඊට පස්සේ කිව්වා අනේ තාත්තා මලානේ දැන් අවුරුද්දකට කලින් කියලා. මෙන්නහ දැන් ඉතින් තාත්තගේ ශෝක එය කියන්න පටන් ගත්තලු. මිනිහා අය අතර අර කෑම පැකට් එක කාගෙන කාගෙන යනවලු.
එනේ ඉතින් ඔබ දැනගත්තොත් එදා මට කන්න බැරි වුණා මිනිහා මේ තමයි කපටිකම කරේ කියන. කපටි පුජ්‍යලයගෙනුත් ඇහුවලු පුජ්‍යලයගෙනුත් අනිත් පුජ්‍යලය ඇහුවලු ඊට පහුවෙන්දා ඔයාගේ තාත්තා කියලා ඇහුවලු. අනේ යා ගහින් වැටුන මලා කිව්වලු. එච්චර ඇහුවලු මිනිහගේ වැඩේ කරගෙන මිනිහා ගියා. ඒ නිසා අපි තේරුම් කරගන්න ඕන. තියෙන්න ඕන තමයි මිනිස්සුෙකුට පවතින්න ඕන. පන්සල් තියෙන්න ඕන, ආයතන තියෙන්න ඕන, කෙරෙන්න ඕන දේවල්, අවශ්‍යතාවල් තියෙන්න ඕන, ආසාවල් කෙසේ වෙසත් අවශ්‍යතාවල් තියෙන්න ඕන, මෙහෙවරක් තියෙන්න ඕන, තමන් පරිත්‍යාග කරන්න ඕන, හරි හම්බ කරන්න ඕන, කළමනාකරණය කරන්න ඕන, පවතින්න ඕන, හුදු අවිද්‍යාත්මක සංකල්පවල පැටලීලා මුලාවන් වලට යන එකේ තේරුම නැහැ. මටත් එහෙම ඒ කාලෙදි කිව්වහම මමත් ওই දේ කළා. ඒක පන්සලකෙන් කිව්වොත් තියෙන ඇඳිවත පවා දන් දීලා ඉන්න කියලා. ඉතින් මාත් කරවැරේ ඇත්තෙම ඇඳිවතෙන් විතරක් ගියා. ගිහලා ටික දවසක් ඉන්නකොට මෙතන අප්සට් කියලා තේරුණා. වැඩේ හරියන්නේ නැහැ, නිකන් මාව හිර කරලා දානවා විතරයි කියලා තේරුණා. ආයි ගෙදර ගියා. ගෙදර ගියාම අඳින්න ගන්න නැහැ කියපේකො. බෙෂීට් එකක් ගන්නම් හිටියා. ෂර්ට් එකක් ගන්න නැහැ කියපේකො. අම්මගේ හැට් ඇඳගෙන පාර යන්න සිද්ධුම්. නේද? ඔයා ගන්න වෙන. ඉතින් ඒකයි වෙන්නේ වැඩේ. ඒ අර ෂර්ට් වගේ තියෙන හැට්ට තියෙනනේ ඒක අඳගෙන යන්න පුළුවන් සමහරලාට. ඒ නිසා මේ ජීවිතේ මුලාවල් වලට පත් වෙන්න එපා. හොඳින් අවදීන් බලන්න, විවෘතව බලන්න. ඒකයි වැදගත්. දැඩි පීඩනයකට ලක් වෙන, දැඩි කොටු කිරීමකට ලක් වෙන, ඉතාම රැඩිකල් මානසිකත්වයක් හදාගන්න, වෙනස් මනසක්, පෙරලිකාර මනසක් හදාගන්න නෙමෙයි, අතිශය විවෘත වූ තැනකින් ධර්මයේ පුබුදවා ගන්න. ඇලීමකින් මේ අයින් වෙන්නේ කොහොමද කියලා අහන්නේ. ඇයි අපි ඇලීමකින් අයින් වෙන්නේ? ඇයි ඇලෙන්න තහනම්ද? ඔබට යම් දෙයක ඇලෙන්න හිතනවා නම් උපරිමේටම ඇලෙන්න. ඒකේ තහනමක් නැහැ. ඔබ ඇලීමකින් වෙන් වෙන්න ඕන කියලා හිතුවොත් එහෙම ඒක තමයි ඔබේ ඇලීම. ඔබ යම් දෙයකින් වෙන් වෙන්න ඕන කියලා හිතුවොත් ඒක තමයි ඔබේ ඇලීම. අපි හිතනවා නම් මට මෙන්න මේ දේ හොඳ නෑ කියලා ඉරලා ඒකම තමයි තමන්ගේ ඇලීම. අපි ටීවී බලන්න හොඳ නෑ කියලා හිතනවනේ ඒක තමයි එයාගේ ඇලීම. ඉතින් තමන්ට වමනාව තීද්දී මට දැන් ටීවී එක බලන්න ඕනේ කියලා තමන් ඇයි ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ? ඉතින් ටීවී එක බැලුවා වැඩ ඉවරයි. දැන් ඔබට නිවුස් බලන්න ආසාවක් හිතේ ඇති වෙනවා. එහෙම නැත්නම් අද යනවා මූවි එකක් යනවා බලන්න ඕනේ කියලා ආසාවක් හිතන එක පරණ බලපු එකක්, එහෙම නැත්නම් අලුත් එකක් චුට්ටක් බලන්න ඕන කියලා සැකයක් තියෙනවා. ඒ සැකේ ඉවර වෙන ක්‍රමවේද කීපයක් තියෙනවා. බලපු ගමන් අයියෝ මේක මේ සිංහල එකක් නේ, මං හිතාගෙන හිටියේ ඉංග්‍රීසි මූවි එකක් කියලා ඩක් ගාලා අහලා දානවා. එහෙම නැත්නම් චුට්ටක් බලන්න. චුට්ටක් බලපු ගමන් අයියෝ හරි නෑ වගේනේ ඒකත් අහලා දානවා. එහෙම නැත්නම් භාගයක් විතර බලාගෙන යනකම් අර හින්දි චිත්‍රපටි වගේ භාගයක් යනකම් හොඳයිනේ නේද? ඊට පස්සේ ආයි ගහමරා ගන්නවා පිට හරියනකොට. ඒකට භාගේ බලනවා, ඊට පස්සේ වහලා දානවා. ඊට පස්සේ එහෙමත් නැත්නම් එයා සම්පූර්ණ මූවී එක බලලා සාපේක බැලලා ඉවර වුණා. ඒක හොඳ චිත්‍රපටියක් කියලා ඉවර කළා. හැබැයි මේක නොබලම තහංචියක් දාලා පැවරීමක් කරලා බලන්න දෙන්න නැතුව හරි ළමයෙකුට හරි එහෙම නැත්නම් බිරිඳට හරි ස්වාමියාට හරි එහෙම නැත්නම් තමම වාරණයක් දාගෙන මේක නොබල හිටියොත් කරපගෙන සති ගානක් එයා චිත්‍රපටිය හිතෙන් බලනවා. මොකද මොනවද තිබ්බත් දන්නේ බලන්න මට බලන්න දුන්නේ නැහැනේ තාත්තා මට බලන්න දුන්නේ නැහැනේ මේක මහත්තයා බලන්න දුන්නේ නැහැනේ මේක අපේ නෝනා බලන්න දුන්නේ නැහැනේ මේ වැඩේ නිසා කියලා මෙයා ශෝක වෙනවා තැවුල් වෙනවා වේදනාවටපත් වෙනවා ඔහොම නෙවෙයි පින්නතුනේ අර එක භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ කතාව නිරන්තරයෙන්ම කියන එක භික්ෂුන් වහන්සේ කෙනෙක් නිවන් දකින්න බණ අහනවා 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 නිවන් දකින්නේ නැහැ ඒ භික්ෂුන් වහන්සේටම ප්‍රශ්නයක් අනිත් අයටත් ප්‍රශ්නයක් අනේ මේ මිනිස්සයා මෙච්චර මහන්සි වෙනවා ඇයි නිවන් දකින්නේ නැත්තේ කියලා බලනවා දන්නවද පින්නතුන් හිතේ තිබිච්ච ප්‍රශ්නේ ඈ කකුළු මස් කන්න හිතේ ආසාවක් හටගත්තා අර දොළ දුක වගේ. ඒක සංසිඳෙන්නේ නැහැ කන. දොළ දුක හැදිච්චයි දන්නවනේ නේද? ඒක සංසිඳුන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මොකද්ද කරේ? උඹ කකුළු මස් කන්න එපා. කකුලට අඬු තියනවා. සතර මහා භූතයෝගේ තියෙන්නේ. ඕවා කාල වැඩන්නේ නැහැ. මේ කුණු ශරීරය කියලා ඒ කතන්දර කිව්වද? ඒ කතන්දර එකක්වත් කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේකට කල්පනා කළා. එකම දේ තමයි මෙයාගේ මේ රස තෘෂ්ණාව පිරෙන්න ඕන සෑහීමටපත් වෙන්න ඕන දැන් ඒ ඇලීම ගලවන ක්‍රමය නෙව සේවනයෙන් ප්‍රහාණය කරන ක්‍රම වේදය බුදුහාමුදුරුවෝ එතෙන්දි භාවිතා කරනවා මේක ආශ්‍රය කරලා සේවනය කරලා මේ ප්‍රහාණය කරන ක්‍රම වේදේ භාවිතා කරලා කියනවා මුහුදු ප්‍රදේශයේ ඔබ වහන්සේ පින්ඩපාති වඩින්න දැන් මේ කකුළු මරාගෙන කන්න කියන්න බෑ කඩෙන් ගෙනල්ලා කන්න කියන්නත් බෑ පින්ඩපාති වඩින්න කොහොමද කියන්නේ මුහුදු ප්‍රදේශයේ මේ ප්‍රදේශවල අනිවාර්යයෙන්ම තියෙනවනේ හම්බ වෙනවා පින්ඩපාති ගියොත් හම්බ වෙනවා ඉතින් පින්ඩපාති ගියා දවස් කීපයක් ඉතින් හම්බ වුණා හොදර කාල බඩපුරව ගත්තා බඩපුරව ගත්තට පස්සේ මොකද වුනේ දොළ දුක නැතුව ගියාගේට බණ ඇහෙන පටන් ගත්ත නිවන් දැක්කා සමහර අයගේ යම් යම් දොළ දුකවල තියෙන ඒ නිසා තමයි මේ කොච්චර නිවන ප්‍රගුණ කරගන්න උත්සාහ කරත් අර මොකද වෙන්නේ ටික වෙලාවක් අවසානට යනකොට අර දොළ දුක එනවා එක භික්ෂුන් වහන්සේ කෙනෙක් ආවා ඒත් එහෙමයි එනවා කාලයක් ඉන්නවා ආයි සිවුරෙන් ඉවත් වෙලා ගිහිලා ආයි හේන් ගොවිතැන් කරලා ආයි කාලයක් ඉඳලා ආයි මහන වෙන්නන ඔය වගේ හත් අට වතාවක්ම ආවා පස්සේ බැලුවා ඇයි මට මේ විදියට වෙන්නේ කියලා පස්සේ බලනකොට මේ මිනිස්සයා කැත්තයි උදැල්ලයි තියෙන ඒ ගොවිතැන් කරන ඒ අවශ්‍ය කරන උපකරණ ටික වාජන ටික ඔක්කොම අටුවක දාලා හංගලා ඇට මල්ලත් බිත්තර ඇට මල්ලත් හංගලා තමයි මිනිහා මහන වෙන්නේ ඉන්නේ. ඔහොම කාලයක් යනකොට එයාට තේරෙනවා මේ ඇට මල්ලයි අර ආයුධ ටිකයි තමයි මේ මට තියෙන ප්‍රශ්නේ. මේ ටික මතක් වෙනවා ගොවිතැන කරන කාලෙ කිට්ටු වෙනකොට ඒකයි මම ඉන්නේ. මෙයා කර වැඩේ අර ඇට මල්ලයි උදැල්ලයි ඔක්කොම ටික ගඟට වීසි කරලා ඇස් දෙක බියාගෙන මහන වෙන්න ආවා. ආයිත් ගොවිතැන් කරන කාලේ උන්න ආවා. ආවට පස්සේ මොකද වෙන්නේ? මතක් වුණා. මතක් වුණාට සංඥාව ඇදිලා යන්නේ නැහැ. ඇයි? අටුවේ ඇට මල්ල නැහැ. අටුවේ අර තමන්ගේ කැත්ත උදැල්ල දෑ කැත්ත මන්න පිහිය ඒ ටිකක් නැහැ. ගියයි කියලා? ගියාට ඉඩමුකුත් නැහැ. ඉඩමත් දීලා ආවේ. ඉඩමුකුත් නැහැ. දැන් කොහේ යන්නේ? යම්කිසි හේතු සාධක පරිසරයක් තිබුණොත් එතෙන්ට ඇදීගෙන යනවා. ඒ නිසා පොඩ්ඩක් බලන්න ඕන. දැන් අපි නම් නිවන් දකින්න පින්නතුනේ එල්ලෙන්න ලණුවක්වත් ගන්න සල්ලි නැති කාලේ. එල්ලෙන්න ලණුවක්වත් ගන්න සල්ලි නැහැ. ඒ කියන්නේ බෙල්ලලා ගන්නවා. ලණුවක් ගන්නවා සල්ලි නැහැ. ඒ කියන්නේ බෙල්ලලා ගන්නවත් ඉඩක් නැහැ. දැන් ඒ එහෙම මේ නිවන් දක්පුවා ඉන්න සාසනේ ගොඩක් ඔය අඟුලිමාලා සුනීතලා ඒ වගේම මේ පටාචාරාවලා මේ කිසාගෝතමීලා ආදී පිරිසේ ඉන්නවනේ සෑහෙන අසරණ වෙලා. ඉතින් මේ ටිකක් අත්තිසුකය එමෙව තියෙන අය පොඩ්ඩක් බලන්න ඕන. ටිකක් දුරට ගියාම ඒ බලමානෙන් ධනමානෙන් කුලමානෙන් මම මොකටද බය වෙන්නේ? මල් ලෙඩට බය නැහැ. මට ලෙඩ හොඳ කරගන්න පුළුවන්. මම මරණයට බය නැහැ කියලා මොන මොන හරි එකට එනවා. අර දේවල් ඇවිල්ලා එයාට පෙන්නනවා මායාවෙන් පෙන්නනවා. ඔයාට මේ දෙයින් මේක කරන්න පුළුවන් කියලා. අපි ප්‍රඥාවෙන් ඒක පහදලා දෙන්න ඕන. මේ සසරට විදර්ශනාවෙන් ප්‍රහාණය කරන්න ඕන දේවල් තියෙනවා. විදර්ශනාවෙන් ප්‍රහාණය කරන්න ඕන දේවල් වලදී අපි පෙන්නුම් කරලා දෙන්න ඕන. ඔබට බෑ මේ දේවල් වළක්වන්න. ධනය නිසා බෑ. ඔබ මොනතරම් ජනාධිපති වුණත්, අගමැති වුණත්, අධිකරණ ඇමති වුණත් මේ දේවල් වලින් ඔබට බේරෙන්න බැරි ලෝක ධර්මතා තියෙනවා. ඒ දේවල් වලට ඔබ දුරු වුණොත් එහෙනම් මේකයි යථාර්ථය කියලා මාරය නිහඬ කරන්න ඕන. බුදුහාමුදුරු කලේ බොවැඬ මුලදී ඒක මාරය නිහඬ කළා. ලස්සන ලස්සන දේවල් කියලා පෙන්නුනට ඔබ මාරය නේද කියලා අහන්න පුළුවන් ගුණේ තිබුණා. ඔබේ හිතේ ඇවිල්ලා මේ මාන්නය කතා කරනකොට, මේ මාරය කතා කරනකොට ඔබ ඒකට පාක්ෂික වුණොත් ඔබ ඒකෙන් ඉදිරිනවා. යොබ්බන මදය ඇවිල්ලා කතා කරලා ගියායි ඔබ තරුණයි දැන් මොන්නේ. පොඩි පොඩි දේවල් ලොකු කරලා පෙන්නන්නේ. හරි ලොකුවට මේව කරගෙන ඉන්නේ. ඒක බලේ බලයෙන් ශක්තියෙන් හදාගෙන ඉන්නේ. දැන් ගමක ග්‍රාම සේවක කෙනෙක් කොහොමද? එයා ගම තුල ලොකු මිනිහෙක් වෙනවා. ගමේ ඉන්න මිනිස්සුන්ට ඔක්කොටම ලොකු කම් පෙන්වනවා. ගමක ග්‍රාම සේවකනේ. පළාත පැත්තට ගියාම පළාත කියන සීමාවට ගියපු ගම මිනිස්සයා සියුම් වෙනවා. දිස්ත්‍රික්ක මට්ටමට යනකොට මේ ඒ වගේම රාජ්‍ය මට්ටමට යනකොට මිනිස්සු පේන්නේම නැතුව යනවා. දැන් රාජ්‍ය රැස්වීමක ග්‍රාම සේවක පේන්නෙත් නැහනේ නේ? පේන්නෙත් නැතුව යනවා. නමුත් ඉන්න මට්ටමේ ලොකු මිනිස්සෙක් වෙනවා. ඒ වගේ යමං තමන් අල්ලගත්ත පසුබිම තුළ තමන් හරි ලොකු මිනිහේ, ලොකු කෙනේ. හිතර කියලා දෙන්න ඕනේ ඒක සම්මුතියක්. මාරය ඒක සම්මුතියට හොඳයි. මේ ඇති වැඩක් නෑ මේ පරමාර්ථයට මේ ඕවා ගැනෙන්නේ. සම්මුතියේ රජකම, සක්විති රජකම ලෝකෝත්තරත්වේ පාපිස්සා. එතකොට අපේ ජීවිතවල තියෙන හැකියාවන් ටික, බලවත්කම, උගත්කම් ටික, ධනවත්කම් ටික මොකද වෙන්නේ? ඒක පාපිස්සට ගැනෙන්නේ නැහැ. ඒ නිසා අපි අර කිව්වා වගේ දැඩි රෞද්‍ර භාවයකින් ඇති කරගන්න පාලනය කිසිසේත්ම වැඩක් වෙන්නේ නැහැ. සිත්‍රිදවීන් සමුදායකින් ඇති කරගන්න සංයමයක්, සංවරයක් ඇති වැඩකුත් නැහැ. සමහර වෙලාවට මගේ රුචිකත්වය පරිදි මම අනිත් කෙනාට බලපෑමක් කිරීමේ තේරුමකුත් නැහැ. දැන් ඔන්න අපේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා, බොහෝම මේ රහත් පිළිබඳව දේශනා සමුදායක් කරගෙන යනවා. එයා ඒ දේවල් ටික කරගෙන යන්නේ ව්‍යාපාරිකයෙක් වෙලා, මන්ත්‍රීවරයෙක් වෙලා, ඒ වගේ ඔක්කොම ගොඩක් දේවල් ටික කරලා 50ක් පැනලා, 55ක් පැනලා, 60ක් පැනලා දැන් ඉන්න පටුමැටිකේක හදාගෙන ෂෝක් එකට. ඒක අපේ මිනිස්සු ටික ගන්නවා හරී ෂෝක් බලන්න, මාර අපහැරීම හරී ෂෝක් නේද කියලා. මේ මිනිස්සයට විඳලා විඳලා පැවතිලා පැවතිලා ධනය, බලය, වාහන ඕවා එපාම වෙලා තමයි මේ මිනිස්සය දැන් අර වගේ පටුමැටිකේක ඉන්නේ. දැන් මුලින්ම පොඩි එක්කෙනෙකුට, තරුණ වියේ ඉන්න කෙනෙකුට ඕක කිව්වොත් එහෙම ඒව ඕන්නෑ එකක්වත් කිව්වොත් එයා දන්නවද ඒකේ නිස්සාරත්වය? එයා ඒකේ නිස්සාරත්වය දන්නේ නෑ. දැන් සිද්ධාර්ථ කුමාරයාගේ නලගනන් නටනවා, ඒ කනවා බොනවා, මිදි රස, පළතුරු රස, ওই දේවල් වල රසය භුක්ති විඳිනවා, රජසලු අසුන් ආසන වල සුව විඳලා ඔක්කොම දැකලා තේරුම් ගත්ත මේ කිසි තේරුමක් නැහැ කියලා. හැබැයි මේ දුප්පත් අහිංසක අඳින්න ඇඳුමක් නැති ළමයෙකුට කිව්වොත් එහෙම අර රජසලු වල තේරුමක් නැහැ කියලා, එයාට ඒක තේරෙන්නේ නැහැ. නුවණින් තේරුම් ගන්න විදර්ශනාවක් තියෙන්නට පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි ආකාරයක දැකීමෙන් හෝ ආදර්ශයෙන් හෝ තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න පුළුවන්. එතකොට එයා ඒක නිස්සාරත්වයක් දකිනවා. ඒක තමයි පුදුම වාසනාව කියන්නේ. දැන් මම තරුණ කාලයේදී මේ තරුණයෙක් හැටියට සිටියද මට යම් කිසි හැකියාවක් ලැබෙනවා ඒ පළාතේ ඉන්න උසස් ප්‍රබල ධනවතුන් ජ්‍යෙෂ්ඨයෝ ටික දකින්න. ඒ මිනිස්සුන්ගේ ජීවිතවලට හිමීසරේ දී බලන්න හැකියාව ලැබෙනවා කොයි වගේද කියලා මේ මිනිස්සුන්ගේ ජීවන රටාව. දෙනෙද්දි තේරුණා මේ මිනිස්සු නිරන්තරයෙන්ම මේ අර දුම්මල වරම ගත්ත යකා වගේ ඉන්නේ කියලා. කිසිම සැනසෙල්ලක් නැහැ. මේ මිනිස්සු මොනවද එකතු කරලා තියෙන්නේ? ලොකු ගොඩනැගිලි ටිකක් එකතු කරලා තියෙනවා. යොකු යකඩ ගොඩවල් ටිකක් එකතු කරලා තියෙනවා. ලොකු නම්බුනාම ටිකක් සල්ලි ටිකක් එකතු කරලා තියෙනවා නම් කියලා පේනවා. නමුත් පරම ධනය හම්බ කරලා නැහැ. මොකද පරම ධනය? සන්තුට්ටි පරම ධනය. ඔබේ ගෙදර වෙනවම තියෙනවනේ කබඩ් එකක් සේප්ව මොකක් හරි හදලා බැංක account එකක් හරි දාලා මේ 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 පරම ධනය තැන්පත් කරා. එහෙම එකක් තියෙන්න ඕනේ. පරම ධනය හම්බ කරන්නේ. දැන් මේ පහුගිය දවසක මම මේ ටීවී නාලිකාවකට වැඩම කළ වෙන ගමන් මම දකිනවා මේ තරුණ ගෑනු ළමයි සාරි පොටවල් පටලවාගෙන එහෙන් මෙහෙන් දුවනවා, පයින්නවා, බස් වලට නගින්න යනවා, බස් එකේ එල්ලෙනවා, වැටෙනවා, ඔය ඔක්කොම ටික මම දැක්කා. දැක්කම මට හිතුණා මේ ළමයි දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා ඉගෙනගෙන තියෙන්නේ දුක් විඳින්නනේ කියලා. මොකටද ඉගෙනගෙන තියෙන්නේ? දුක් විඳින්න ඉගෙනගෙන තියෙන්නේ. මේගොල්ලෝ ඉගෙනගෙන නැහැ නේද මේ මේ පරම ධනය? හිතේ සතුට පරම ධනය හම්බ කරගන්න ඉගෙනගෙන නැහැ නේද? පස්සේ බලනකොට මේ හැමෝම දුක් වැඩිපුර දුක් විඳින්න ඉගෙන ගන්න. ඒක තේරෙන්නේ නැහැ ඉතින්. ධන්නාය කියන එකට වැහුනට පස්සේ ඒක දුකක් කියලා තේරෙන්නේ නැහැ. ධන්නාවෙන් වැහුනට පස්සේ ආ දුකක් කියලා ඒක ගණන් ගන්නෑ. දැන් මම දකිනවා දවසක් මේ ඔය කොළඹ තියෙන දැවන්ත කුණු කානුවක ඔය රාජගිරිය හරියට තියෙන විශාල කුණු කානු තියෙනවා. ඒ කුණු කානුවක බහැලා මිනිස්සු මාළු අල්ලනවා. පස්සේ බලාගෙන මේ මාළු කනකොටෙන් අවැව් මාළු කියලා දෙනකොට මාළු අල්ලනවා. බස් එක යන මිනිස්සෙක් මගෙන් අහනවා අර මිනිස්සයටත් කර්ම විපාක දෙනවද කියලා. මං අහුවා ඇයි ඔබතුමා ඒ වගේ ප්‍රශ්නයක් අහන්නේ මේ මිනිස්සේ බහැලා ඉන්න තැන දැන් බලන්න කියලා. ඒ මිනිස්සයා මේ දැනුත් ඒ කර්ම විපාකය විඳින්මින් ඉන්නේ. මං කව දැන් ওই විස බීජයක් ওই ගියොත් මේ නියකන්නකින් හරි තුවාලයකින් හරි කොහෙන් හරි ওই මිනිස්සයා ওই විස බීජයෙන් මැරෙනවා. නැත්තම් සදාකාලික රෝගී බවට පත් වෙනවා. මොළයට හරි ගියොත් ওই විසක් ওই තරම් නරක විස වර්ග ටිකක් තියෙන මේ කුණු කාණු පද්ධතියක් යන්නේ රෝහල් වලින් ආයතන වලින් කෙමිකල්ස් ඔක්කොම දාන කුණු කාණු ටික මේ යන්නේ. අලුතෙන් හොයන්න ඕන එතනම ඒ කර්ම විපාක තියෙනවා කියලා. ඉතින් බලන්න, ඇස්සර බලන්න, අවදීන් බලන්න, ජීවිතේ විහා බලන්න, සෞම්‍යව බලන්න. ඈ දරදඬු කරගෙන රැඩිකල් විදියට ගුරුසු විදියට යම් යම් දේවල් තමා තුළ විසඳ ගන්නවත්, අන් අය තුළ විසඳ ගන්නවත් තමන් උත්සාහ නොකරන්න. අපි නිවන් දකින්නවා කියන්නේ අපි මේ ඉන්ද්‍රියන් එන්නේ එන්නම අර දැඩිව ගන්න ස්වභාවය අපි අතහැර දානවා කියන එක. අපි එන්නේ එන්න අපි මොලේ රිලැක්ස් කරනවා, සැහැල්ලු කරනවා. එන්නේ එන්නම අපේ ඇස සැහැල්ලු වෙනවා, ඇසට විවේකය ලැබෙනවා. එන්නේ එන්න කනට විවේකය ලැබෙනවා. එන්නේ එන්න නාසයට, දිවට, ශරීරයට විවේකය ලැබෙනවා. එන්නේ එන්න චිත්ත විවේකය ලැබෙනවා. එහෙම කෙනාට තමයි ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය, සෞම්‍යය ගලාගෙන ඉන්නේ. අනවබෝධයෙන් නෙමෙයි. ඒකත් අපි ඇති කරන්න ගියොත් ඒක එතකොට ඒක රඟපාන්න යනවා වගේ. රඟපාන්න නෙමෙයි, ඔබ තුල ඔබ රංගනයක් නෙමෙයි, රහතන් වහන්සේගේ රංගනයක් නෙමෙයි. සැනසීම නැමැති රංගනය ඔබ රඟපාලා හරියන්නේ නැහැ. සැනසීම දේ ඔබ තුල අවබෝධයෙන් පැනනකින් ඉන්නවා. දැන් අපිට මේවා එපා මේවා ඕනේ නැහැ කියලා නිස්සාරයි කියලා ඉවර වෙලා රංගපාල හරියන්නේ නැහැ. ඒ නිස්සාර බව අපේ ඇඟ තුලින් අපිට දැනලා තියෙනවා. නිස්සාරය කියන්නේ පිළිකුල් කියන එක නෙමෙයි. බුදුදහමේ අතහැරීම කියන්නේ ප්‍රතික්ෂේපය නෙමෙයි. ඔබ එතනින් අවදි වෙන්නේ නැත්තම් ඔබ වරද්දා ගන්නවා මයි. එමුණුත් අපි රංගපාන පටන් ගන්නවා. දැන් අපේ ස්වාමීන් වහන්සේලා මං දැක්කලා කියලා තියෙනවනේ නේද? සල්ලි අල්ලන්න නැති හාමුදුරුවෝ ඉන්නවා කියලා. කොහොමද අල්ලන්නේ? ඒගොල්ලෝ කටරඬුවෙන් අල්ලන්නේ. දැන් ඒක මේ කවුද මේ නිවහන්සේ කෙනෙකුත් හිටියා මං ගහුවා සල්ලි අල්ලන්න නැද්ද කියලා නෑ කිව්වා මං කාඩ් එක පාවිච්චි කරන්න කිව්වා ස්වාමීන් වහන්සේ. ෂොක් නේ. කවුද කියන්නේ කාඩ් එකක් කවුරු හරි හදලා දීලා ඒ මහත්තයා කාඩ් එකෙන් සල්ලි දානවා. එයා මේක අවශ්‍ය බඩු ටික කඩේ ටික යම් ගන්න. ඉතින් ෂොක් ඉතින් මටත් කාඩ් එකක් හදලා දෙන්න ඊට පස්සේ. ඒ වගේ මුලාවල් කරන්න උමනාව නෑ, මෝඩ වැඩ කරන්න උමනාව නෑ. සෙරප්පු දයාල යන එක, නොදා යන එක, පාත්‍රය වළඳන එක නැති එක නෙවෙයි. දර්ශනයෙන් මනුෂ්‍යයා කොතනද ඉන්නේ කියන එකයි වැදගත්. පොටුවෙන් ආසනයෙන් ඉන්න ඇඳුමෙන් බුදුහාමුදුරුවෝ කාගේ කලේම නෑනේ. පිටත් වැඩන්නේ මොන පූජක ඇඳුමක් හිටියත් මොන බෞද්ධ ඇඳුමක් හිටියත් සුදු ඇඳලා හිටියත් කළු ඇඳලා හිටියත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. එයා දර්ශනයෙන් කොතනද ඉන්නේ? ඥානයෙන් කොතනද ඉන්නේ? කොයි විදිහ අතහැරීමක්ද එයා ළඟ තියෙන්නේ? අවබෝධයෙන් අතහැරීමක්ද අනවබෝධයෙන් අතහැරීමක්ද කියන එක තේරුම් ගන්න ඕන. ආගම කිව්ව විදියට කරන අතහැරීමක්ද තියෙන්නේ? ගොඩක් අය කරන්නේ එහෙමනේ නේද? ආගමෙන් කිව්වොත් මේ කොටස් ටික අතහරින්න කියලා මේ කොටස් ටික අතහරිනවා. ආගමෙන් කිව්වොත් මේ කොටස් ටික ගන්න කියලා මොකද කරන්නේ? මේ කොටස් ටික ගන්නවා. ඒකත් කවුරු හරි කියන විදියට. දැන් අපිත් එහෙමද කරන්නේ? එතකොට ඒව නීතියක්, ඒව වෘතයක්. ඔබේ චින්තනයෙන් එහා තමයි ඔබේ අවසාන අවබෝධය පවතින්නේ. ඔබේ අවසාන සිතුවිල්ලනුත් එහා තමයි නිර්වාණය පවතින්නේ. ඔබේ අවසාන දෘෂ්ටියනුත් එහා තමයි ඔබේ නිර්වාණය පවතින්නේ. අවසාන සංකල්පෙනුත් එහා තමයි ඔබ නිර්වාණය පවතින්නේ. නිර්වාණය කියන එකේ තේරුම අමුතු දෙයක් නෙමෙයි. ඒක දෙයක් භාණ්ඩයක් නෙමෙයි. ඒකට කියන නේම් එකක් නෙමෙයි. යම් කිසි අර්ථ විග්‍රහයක් ඔය නිර්වාණය කියන වචනේ තියෙන නමක් නෙමෙයි. නේම් එකක් නෙමෙයි නිර්වාණය කියන්නේ. නිර්වාණය කියන එකේ තේරුම ආවරණ නැත කියන එක. විග්‍රහයක් ඒකේ තියෙන්නේ නමක් නෙමෙයි. නැත්තම් නේද බොහොමයි හිතන්න පුළා ඒකේ නම ඒක වෙන්නේ නැති කියලා. එතකොට ඒ නම තියෙන එක එයා හොයන්න පටන් ගන්නේ. නමක් තියන්න බෑ. නිවනට නමක් නෑ. ඒ නිසා නිර්වාණය කියන වචනේ තුල තියෙන නමක් නෙමේ විග්‍රහයක් ඒක තියෙන්නේ.
ඒ පවේ පිනේ ලොකු මහත් බව සමහර වෙලාවට හිතා ගන්න බැරුව සමහර අය මේ වේදනාවකට ලක් වෙනවා. නමුත් ධර්මයේ තියෙන්නේ මේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා. දැන් සාසන ඉතිහාසයේ ඔය සිද්ධ වෙච්ච දෙයක් තමයි ඔය කැලණතිස්ස මේ මහරහතන් වහන්සේ ඒ කැලණිය කාලේදී මේ ඉතිහාසයක් තියෙනවා.
යුගයක යම් සිද්ධියක් නිසා එක මහරහතන් වහන්සේ නමක් මොකද කරන්නේ? මේ තෙල් කටාරමක දාලා රත් කරලා මේ ඒ වදහිංසන ක්‍රමවේදයක් මේ පිටුනම් පාන සැලස්සුව කියලා. ඒකට මුහුදු ගොඩ ගැලවීමක් වුණයි කියලා ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ පාප කර්මයේ හැටියට මේ දෙයක් දාලා තියෙනවා, පොත්පත්වල තියෙනවා සඳහන් වෙලා. මේ කිරිහැලියට මැස්සෙක් වැටිලා, කිරිහැලියට මැස්සෙක් වැටුනහම මොකද කරේ? මේ තව තරහින් අපි පිච්චිලා මැරෙද්දෙන් කියලා මොකද කරේ? අනේ කිරිහැලිය හැඳි ගෑවා. ඒක ප්‍රතිවිපාකයක් හැටියට මේක ආවයි කියලා තමයි ඔන්න වෙන්න පුළුවන්. චේතනාව තමයි බලපාන්නේ. පොඩි දේ වෙන්නත් පුළුවන්, ලොකු දේ වෙන්නත් පුළුවන්. චේතනාව තමන්ට එතනට ප්‍රබල විදියට බලපාන විදියට සිද්ධ වෙන්න පුළුවන් ඒ දේ. මට මතකයි ඒ කාලේ මගේ මිත්‍රයෙක් හිටියා, යාළුවෙක් හිටියා. මීකාන් ඉරපු අහිංසක ගේම්බෙක්ව. මේ කකුල් හතර කැඩුවා මේ ගල් ගෙඩියකින් ගහලා. මිනිහා ගහලා කඩලා ඉවරලා සන්තෝෂ වුණා. උඩ දැන් යන්න බෑනේ. දුඩු ගගක තැන ඉන්න මහා පාප කර්මයක්. අපි හැමෝම මේක පිළිකුලෙන් හෙලා දැක්කා. මේ කරපු දේ ඒ මිනිහයට මොකද වුනේ? සතියක් යන කලින් ඒ මිනිහගේ වාහනේ හැපිලා අර බිම්බ වගේම ඉන්න උනානේ. අතපය හතර කැඩෙවලටම කැඩුන්නේ නැහැ. නමුත් අතපය හතරම මහා කරුණේ ධර්මයකුත් තියෙන වෙන්න පුළුවන්. ගෙම්බගේ වගේම කකුල් දෙකක් වෙලාගෙන අත් දෙකක් වෙලාගෙන මොකද වෙන්නේ? ඉතින් අපි කියෝ දැන් ඔන්න දැන් ඔය ඉන්නේ ගෙම්බ වගේ කියලා. උඹ ගෙම්බර කරානේ වැඩේ. එහත් පිළිගත්තා ඒක ඇත්ත තමයි. ඇත්ත තමයි. මේ වැඩේ කළා වැඩි දවසක් වුණේ මට මේක වුණානේ කියලා. ඊළඟට මේ බොරල පැත්තේ ඉන්න ඉබ්බෙක් වගේ යන මිනිස්සෙක් ඉන්නවා. මං කිව්ව නිකන් දැක්ක ගමන් බලන්නකෝ අර මිනිස්සෙක් වෙලා තර මිනිස්යාට මේ කකුල් දෙකක් නැහැ, අත් දෙකක් කර වෙලා ඉබ්බ වගේනේ යන්නේ කියලා. ත්‍රිවිලර් එකේ මිනිස්සෙක් වහන්සේ මිනිස්සයට දන්නව නම් කවුරුත් අනුකම්පා කරන්නේ නැහැ කිව්වා. මං ඇහුවා ඇයි කියන්නේ කියලා. ඔය මිනිස්සයා කරේම ඉබ්බ මරන් කන එක කිව්වා. ඉබ්බෝ අමෝමෙන් ඔය ඉබ්බෝ පන පිටින්ද කොහෙද රත් කරලා කනවා කිව්වා. ඒ පාප කර්මයෙන්ම වෙන්නේ නැති කිව්වා. ඔය මනුස්සයා දැන් ඉබ්බ වගේ යන්නේ කිව්වා. ඒ නිසා අපි හරි පරිස්සම් වෙන්න ඕන. අපේ චේතනාව පිළිතලා යමක් කරද්දී තින් සාමාන්‍යයෙන් චේතනාව මරණ චේතනාවකින් නෙමෙයි කියලා. ඉතින් කූඹි ගොඩක් පොඩ්ඩක් අතු ගන්නකොට කූඹි එද්දෙන්නේ කොහේ මැරෙන්න පුළුවන්. නමුත් අපි චේතනාත්මකව අපිට හැකි තැන්වලදී කූඹියක් වතුර එක හිටියත් ගොඩින් තියෙන්න අපි සැලකිලිමත් වෙන්න ඕන. සතෙක් පදවද්දී අනතුරක් වෙන්න පුළුවන්. සතෙක් අහු වෙන්න පුළුවන්. නමුත් සතෙක් බේර ගන්නට අපි උත්සාහ දරීමකුත් කැපවීමකුත් කරන්න ඕන. හිතාමතා සතු වලන පිරිස ඉන්න ඒගොල්ලන්ට ඉතින් ඒක විපාක සිද්ධ වෙනවා. නේද? ඒ කටයුතු තියෙන චේතනාම්බික වේ කම්මං වදාමි. කර්මයේ බලය හැදෙන්නේ චේතනාව මත. චේතනාව ගොනු වෙන විදිය. ඒ නිසා අපි චේතනාවත් එක්ක නිරන්තරයෙන්ම ඉඳලා අකුසල චේතනා, පාප චේතනාව මුල් කරගෙන කිසි දෙයක් කරන්නට එපා. කුසල චේතනාවෙන් ඒක කරන්න. දැන් තියෙනවනේ නේ, දැන් මිස්සර වගේ මේ කතුරක් වුමනා කරන්නේ නැහැ නේ. මේ එක අල්ලගන්න දේ මේ කූඩු තියෙනවනේ. ඒකට කූඩු ඇතුළට ගියාම මේ අල්ලගෙන ගිහිල්ලා විශ්ි කරන්නට පුළුවන්. එතකොට ඒ චේතනාව හොඳද නරකද? හොඳයි. තමන්ගේ ආරක්ෂාවත් ඕන, කුස්සිය හෝ මේ වාහනේ හෝ පරිස්සම් කරගන්නත් ඕන නේද? කූඩුවත් තියලා එයා සතාට හානියක් වෙන්න තියෙන විදිහට සතාව ගිනින් දාන්න පුළුවන්. ඒ වගේම ওই මැස්සෝ කැරපොත්තු හැරි නැති කරගන්න ස්වභාවික ක්‍රමවේද තියෙනවා. සත්ව ඝාතනයේ තොරව සිද්ධ කරන්නත් පුළුවන්. ওই මැස්සෝ කෝඳුරු එව මෙව නැති කරන්න පුළුවන් කියන්නේ ওই දෙහි කෑල්ලක කරබුණටි ටිකක් ගහලා තිබ්බහම නේද? ඒකෙන් අර වාහනේ වෙන ගඳට එන්නේ නැහැලු මැස්සෝ එහෙම. මේ ඒ වගේ දේවල් තියෙනවා. මේ නිසා ස්වභාවික ක්‍රමවේද අනුගමනය කරන්න ඕන. එහෙම නැතුව අපි ඉතින් පාපේ ගැන හිතන්නේ නැතුව අලුත් ක්‍රමයේ මේක තමයි ගෙනාව ගැහුවා කරපොත් අඬ බෙහෙත් හැම තැනම කරපොත්තු මැරිලා ඉන්නවා. සමහර ගෙවල් වලින් දාන ගෙනාවම මේ දාන එකේ කරපොත්තු අඬු එහෙම තියෙනවා. ඒකට හේතුව අර කරපොත්තු මැරෙන්න වේද ගැව්වට පස්සේ ඒ සත්තුන්ගේ අඬු හැම තැනම ගිහිල්ලා කුලඟට එහෙමේ යනවා. ඒකවල තේරුම් ගන්න මේ ගෙදර කරපොත්තු මැරෙන මේ මේ බෙහෙත් ගන්න ගෙදරක් වෙන්නේ නැති කියලා. ඒ අපිට අර ස්වභාවික ක්‍රමවේද වලින් අපිට ඒවට ආරක්ෂාව සපය ගන්න පුළුවන් නේද? අද සඳ කොඳුරවන්ට එන්න බැරි වෙන විදියට කරන එකක් දාන්න පුළුවන්, දලක් ගන්න පුළුවන්. මදුරුවන්ට එන්න බැරි වෙන විදියට දලක් ගන්න පුළුවන්. ඒතකොට මදුරු අඩු වෙනවනේ නේද? ඒ වගේ හොඳ ස්වභාවික ක්‍රමවේද අපිට අනුගමනය කරන්න තියෙද්දී අපි වෙනත් ක්‍රම අනුගමනය කරන්න හොඳ නැහැ. එනිසා චේතනහම් භික්කවේ කම්මං වදාමි අලියද කූමියද කියන එක නෙමෙයි ප්‍රශ්නය. චේතනාව ශේෂයෙන් චේතනාව බලවත් වෙනවා. ඒ වගේම ගුණය වැඩි වෙන විදියට, සතාගේ මහත්ත්වය වැඩි වෙන විදියට එයාගේ චේතනාව බල සම්පන්න කරන්න වෙන ස්වභාවයක් වැඩි වෙනවා. එතකොට ඒවයි තියෙන පාප ධර්මයේ බලයක් ප්‍රබලත්වයකට යනවා. නේද? දැන් බුදු කෙනෙකුට සතුරුකම් කිරීම සාමාන්‍ය කෙනෙකුට සතුරුකම් කිරීම වගේද? නෑනේ. එහෙම නෑ. නරක චේතනාවෙන් අපි කවදාවත් දෙයක් විචනය කරන්න හොඳවත් නෑ. හොඳට බලන්න ඕන. සත්චේතනාවෙන් කළාට කමන්නේ නෑ. ඔය අම්මල තාත්තලා තමගේ දරුවන්ට කෝටු පාරවල් ගහන්නේ. වැරදි චේතනාවෙන්ද? ඈ? නෑනේ නේද? හොඳ චේතන චේතනාව හොඳයි. පිටින් බැලුවාම පේන්නේ අර දරුවා මරාගෙන කන්න හදනවා කියලා වගේ තමයි පේන්නේ. එහෙම පෙවුනට චේතනාව හොඳයි. එහෙම චේතනාව හොඳ වුණාම මම දන්නේ හැමෝගෙම මේ තයාගේ හිත දිහා බලන්න ඕන. මොකද කියලා නේ? මෙයා ඊළඟ පවුලේ එක්කෙනා හරි කලින් පවුලේ එක්කෙනා හරි මේක මහත්යාගේ පැත්තේ හරි මේක නෝනගේ පැත්තේ හරි මේ කුඩම්බ වෙච්ච කමට හරි ගහන එකයි අම්මා ගහන එකයි අතරේ වෙනසක් තියෙනවනේ. ඒකත් බලන්න ඕන. ඉතින් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් ගන්න හරි ලේසි. තමා තුළින් ඉපදිලා අවදීන් බැලූ කල, චේතනානු ස්වરૂපය බලන කල, තමන්ගේ චිත්තචෛතසික ධර්මය එයට නැඹුරු වෙන ආකාරය දිහා බලන කල තමන්ට තේරෙනවා මේක සුභයි මේක අසුභයි කියලා. මේ විදිහට වැඩ කරන්න. තමන් උපමා කරගෙන ශික්ෂණයටපත් වෙන්න. ඒක තමයි ලෝකේ තියෙන අප්‍රමාණ සීලය. අප්‍රමාණ සීලය. ඒක 10ක් 15ක් කෝටියක් නෙමෙයි. අප්‍රමාණ සීලය තමන් උපමා කරගෙන ශික්ෂණයටපත් වෙන්න. උර හරි ලේසි. අනිත් එක මේ පීඩනයකුත් නෑ මනසට. සහල්ලු පියුර්තයි. මොකද පාප ධර්මත් තිබුණොත් මිනිස්සෙක්ව නිවන් මගින් ඩිංගක් පිටපස්සට අදින ස්වභාවය තියෙනවා. පාප ධර්ම තිබුණොත් ඒකත් මැකෙන්න ඕන. ඒ පාපේ මකා ගන්න ඕන. ඉතින් ඒ හිත හදපු අවස්ථාවල් තියෙනවා. දැන් ඔය සරියුත් මහරහතන් වහන්සේ එක්තරා වදකයෙක්ගේ හිත හදලා තියෙනවා. ඒ වදකයා දුක් වෙන අවසානයේ මම මෙච්චර කාල මිනිස් ඝාතන සිද්ධ කළා මම රස්සාව හැටියට කියලා දුක් වෙනකොට කිව්වා ඉතින් ඔබ රාජ්‍ය අනනේ පිළිපැද්දේ ඔබේ දේ නෙමෙයිනේ කියලා ඉතින් හිත හැදුවා. හිත හැදුවාම ටිකක් සුගතියට දක්වා හිත හැදුනා. එහෙම හිත හදපු අවස්ථා තියෙනවා. නමුත් ඉතින් මිනිහා සිය කැමැත්තෙන්ම තමයි ඒ රස්සාව ගත්තේ තමන්ගේ ලාභ ප්‍රයෝජනය සඳහා. නමුත් ඒ බලපෑම එයාට බලපවත් වෙනවා. දැන් ඔය බල්ලන් මරන රස්සාව හරි නේද? ගත්තාම ඒගොල්ලෝ ඒක වැටුපක් අරගෙන ජීවත් වෙනවනේ. නමුත් එයා ඒ රස්සාව තෝරගැනීමේදී පාපයට බිය නැතිකමත් ලැජ්ජා නැතිකමත් ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වීම හේතුවෙන් යාටත් ඒක පාප ධර්මයක් තියෙනවා, රැස් වෙනවා, රැස් වෙනවා. මාළු ඇල්ලීම වුණත් එච්චරයි. මාළු කන අයටත් ඒක ට්‍රාන්ස්ෆර් වෙලා එනවා ටිකක්. මේ සියලුම දේවල් වලින් අපිට වළකින්න බැරි නිසා මේ ජීවිතේ ජීවත් වෙන තුරාවටම මේ යම් හිංසන ගොඩක් මැද තමයි මනුෂ්‍ය ජීවිතේ ගත වෙන්නේ. අපේ මේ ඇඟ සෝදන විටත් ඇඟේ ඉන්න කීටියෝ දහස් ගාන ලක්ෂ ගානක් මැරෙනවා. අපේ මූණ පිහිදාන විටත් ඒ මූණේ ඉන්න කුඩා කීටියෝ ශක්ති මේ ජීවීන් මැරෙනවා. මරන්න නැතුව ඉන්න බෑ. ඊළඟට වතුර කේතලයක් අපි උණු කළාම ඒකේ ජීවීන් කොච්චර මැරෙනවද? සුත්‍ර ජීවි කෝටි ගාණක් මැරෙනවා. බුදුරජාණන් වහන්සේ කියන මේ ඇඟිලි තුඩු දෙක අතරට මේ සුත්‍ර ජීවි ප්‍රමාණය කෝටි ගාණක් ඉන්නවා, අප්‍රමාණ ඉන්නවා කියලා. මිලියන ගාණක් ඉන්නවා. ඒ හිම වලකින්නත් බෑ. ඒක අපි තේරුම් කරගන්න ඕන. අර බරබදල විදියට අපි චේතනාව පවත්ලා කෙනෙකුට අහිතක් කරන්න නැති දැනකින් වාසය කිරීම ප්‍රමාණවත්. ඒක වලකලා ප්‍රමාණවත් දෙන්න එක. අපිට සමහරලාට ඖෂධ වශයෙන් අපි යම් දෙයක් ගන්නවා. ගන්න ගියාම ඒකේ තියෙන්නේ මොනව හරි සත්තුන්ගේ ඇට වලින් ගත්ත, තෙල් වලින් ගත්ත මොනව හරි සාරයකුත් වෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. ඒ ඖෂධය. එතකොට ඒක ඖෂධයක් හැටියට බාධා කරනවා. එහෙම ධර්මතාවයක් එක්ක තමයි අපිට ජීවත් වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. බඩේ ඉන්න පණුවන්ට හරි පණු වේද බොන්න සිද්ධ වෙනවනේ. පවුනේ උම්මත් වෙනවනේ. ඒ උන් දාහන දෙන ඔබ මොකටද මගේ බඩට ආවේ කියලා නේ. මේ දාහන දෙයක් නැහැ. මේ කොහොම හරි එහෙම හරි ජීවත් වෙන යම් කිසි සාධාරණ අසාධාරණ තත්ත්වයන් එකට අපිත් ඒ අසාධාරණයට කවදද හරි ලක් වෙනවා. අපිවත් කොටියකට අහු වුණොත් මහ කැලේ මැද මොකද කරන්නේ කොටියා? අපිව මිනිස්සු කියලා නිකන් අතාරින්නේ නෑ. අපිවත් කරනවා. අපිත් මේ ශරීරය මේ හුස්ම ටික ගියාට පස්සේ පොළවේ වලලා දැම්මොත් ඒ මොකද කරන්නේ? පණු ටික ඇවිල්ලම ඒ ශරීරයේ තියෙන දේවල් ටිකම අර ඉන්න පණුවම ලොකු වෙලා කනවද නැද්ද? කාලා දානවා. ලෝකෙ හැටි සම්බරයි. අපිත් තව දෙයකට තැලෙන්නත් පුළුවන්, අපින් තව කෙනෙක් තැලෙන්න පුළුවන් තැනක ලෝකෙ අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ඉක්මනින් නිවන් දකින එක හොඳයි. කර්ම විෂයත් අතින්තය උදයක්, ලෝක විෂයත් අතින්තය උදයක්. මේ නිර්වාණ ධර්මයත් ලෝකෝත්තර ධර්මයක් අචින්තය වූ අනන්ත උදයක්. බුද්ධ විෂය අතින්තය උදයක් අනන්ත උදයක්. ධර්මයත් අනන්ත උදයක්. ඒ මහා සංඝරත්නයේ ගුණයත් අනන්ත වූ දෙයක්. අනන්ත වූ ධර්මයේ ප්‍රශංසා කරන කෙනා, අගය කරන කෙනාට විපාකයත් අනන්තයි කියලා කියනවා. ඒ කියන්නේ අනන්ත වූ විපාකය කියලා කියන්නේ ලෝකෝත්තර විපාකයකට. ලෞකික විපාක අන්තගාමී සීමා සහිතයි, ලෝකෝත්තර විපාකයක් ලබනවා. මේ මොහොතේ බලන්න ඔබේ සැනසීම දිහා ඔබ බලන්න. යම් ප්‍රමාණයක් හරි ඔබේ හිතේ සැනසීමක් තියෙනවා නම් ඒ සැනසීම දිහා බලන්න. නිදහසක් තියෙනවා නම් ඒ නිදහස දිහා බලන්න. ඒ නිදහස් වූ තැන ඔබේ නිවහන තනන්න. ඔය පැවැත්ම ඔබේ ජීවිතේ ගොඩනගන්න. මමයි කියන තැනක හිර වෙන්න එපා. කොයි වෙලාවකවත් මමයි කියලා දැනන තැන් හැම මොහොතකම ඉහෙල් කරන්න. ස්වභාවයට ඉඩ දුන්නොත් ඔබව විනාශ වෙයි කියලා ඔබ හිතන්න එපා. ස්වභාවයට ඉඩ දුන්නු තැන ඔබ සාධාරණ වූ යුක්ති සහගත තැන ඔබව තබාවේ. දැන් මම පින්නතුනේ මේ සමාජ තලයේ මං ගැන මම මේ කියන්නේ ඔබට යමක් ගන්න. මං ගැන මට කියන්න උමනාවක් නෑ. මේ සමාජතලයේ කිසිම තත්වයක ඉන්න ඕනේ කියලා මම කියන්නේ නැහැ. මං හිතන්නේත් නැහැ, ඕනත් නැහැ. මේ සමාජ තලය තුල මේ ලෝක මාතුල ඒ අවශ්‍ය කරන ගුණාංග සැකසෙන තරමට මේ සමාජ තලයට නොහැකිව සිටිනවා මාව සුදුසු තැනින් තබන්නේ නැතුව ඉන්න බෑ ඒගොල්ලන්ට. ඒ නිසා ඔබ තුල ඒ ගුණය ඒ ශක්තිය ඔබ තුල බිහි කරන්න. එතකොට ඔබ මේ සමාජ තලයේ තමන් සිටිය යුතු තැන අපේක්ෂා කරන්න ඕනේ නැහැ. තමන් එතන ඉබේටම පිහිටනවා. තේරුණා නේද? දැන් බුදුරජාණන් වහන්සේට නොසලකා ඉන්න කල්පනා කරනවා පස්වග මහණුන් මුලින්ම වඩින දවසේ. අපි මේ උපස්ථාන කරන්නේ ගණන් ගන්න නැහැ. ඔය ගිහිල්ලා වැරදිලා තමයි එන්නේ. දැන් ඇඟ මහත් වෙලා ලස්සන වෙලා ඔය එන්නේ කියලා කිව්වා. මොකද උනේ නැදේ? එද්දි ගරු දක්වන්න නැතුව ඉන්න බැරි වුණා. ඉබේට දන නැමුණා. ඉබේට දෑත එකතු වුණා. ඉබේට වන්දනා කළා. ඉබේට හනික හනික අසුම් පැනෙව්වා. ඇයි? ඒක තමයි විශ්ව ධර්මතාවය. කෙනෙකුට ලැබිය යුතු ඒ ගෞරවයට ගුණයට ඉබේට යාට යාට තියන්න හිතන ඒ ගුණය තියන්න හිතන. තමා තුළ ගුණ සම්පත එකතු කරගන්න. දැන් සමහර අය කියන අනේ මෙයා මට බයිනවා හැමෝම බයිනවා දොස් කියනවා ඉතින්. කවුරුත් ඔය කරන්නේ නැහැ තමන්ගේ ගුණය හරියට හැදෙනකොට. කරන්න හිතෙන්නේ නැහැ. ඉස්සරහට බැන වැදීගෙන එන්න උත්සාහ කරනවා. මුණ දිහා බලුවම මිනිහට බැනුම් අමතක වෙලා යනවා. බුදුහාමුදුරන්ටත් එහෙමයි. ඉතින් අපි තුල ගුණයක් හටගත්තොත් ඒත් එහෙමයි. ඒසා අපි සුදුසු තැනේ මේ ලෝකේ තබාවේ අපි තුල ගුණ සම්පත දියුණු කරමු. මනස විවෘත කළාම ඔබ මේ ලෝකයේ සිටිය යුතු තැනින් ඔබේ ඔබ ඔසවා තබනවා. ඉතාම ඉහලින් ඕන ඉතාම ඉහලින් තමයි එහෙම නැත්නම් ඔබ සුදුසු තත්ත්වෙන් තියන්නේ. එනිසා ඔබේ සැනසීම කරා ඔබට කරන්න තියෙන්නේ ඔබේ මනස විවෘත කළා ඔබ ඉඩ දෙන්නට ඕන ඔබේ මනස. ගොඩක් අයට බයයි මේ මනස අතහරින්න. මොකද හේතුව? අර සරුංගලයක් කඩාගෙන ගියා වගේ මේක ගිහිල්ලා කොහේ යයිද දන්නේ නැහැ මට මොනව වෙයිද දන්නේ නැහැ කියලා. ඒ ආත්ම සෙනෙහයත් එක්ක මමත්වයත් එක්ක තියෙන ප්‍රශ්නයක්. කොහොමත් මේ දේවල් ටික අහිමි වෙන දේවල් තමයි මම කියලා මම රාමුවක් තුල මං හදාගෙන තියෙන්නේ. මට අයිති දෙයක් මේක නැත. මං ගෙනා දෙයක් නැත්තම් ගෙනියන දෙයක් නැත්තම් මේ ටිකට අයිති දෙයක් තියෙන්න පුළුවන්ද? ඒ විග්‍රහය තුළ ඔබ විවෘත විය යුතුයි. ඊට පස්සේ මේ විශ්වය සමග මමත්වයෙන් තොරව සම්බන්ධ වීම. මමත්වයත් එක්ක ඉන්නකොට මෙයා මමත්වයේ පැත්තට ඇදලා ගන්නවා. මමත්වයෙන් තොරව ඉඳ දීපු ගමන්ම මේ විශ්වය සමග 100%ක් එකක වෙන්න පටන් ගන්නවා. විශ්වය තමන්ගේ හදවතට ගලාගෙන එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මම කියලා කෙනෙක් නැහැ. හදවතේ ඉදිරිපසින්ද විශ්වයේ ධර්මයේ ගලාගෙන ඇවිල්ලා පිටුපසින් ඒක ගලාගෙන යනවා. වම්පසින් ගලාගෙන ඇවිල්ලා දකුණුපසින් යනවා. දකුණුපසින් ඇවිල්ලා වම්පසින් යනවා. පිටුපසින් ඇවිල්ලා ඉදිරිපසින් ගලාගෙන යනවා. මේකේ ආවරණයක් නැහැ. එයාතුල සුබ වූද අසුබ වූද ප්‍රසන්න වූද අප්‍රසන්න වූද දේවල් ඔහි ගලාගෙන යන චංචල භාවයක් නැහැ. බුදුහාමුදුරු මතක් කරනවා මහණෙනි ඔබ දියසේ වාසය කරන්න කියනවා. ගඟක දිය ජලයේ වාසය කරන්න කියලා. කොහොමද? මහණෙනි මේක ඊටාම පිරිසුදු දේවල් සෝදනවා. පිරිසුදු දේවල් සෝදනවා. සුවඳවත් දේත් මේකට දානවා. ඊටාම දුර්ගන්ධ දේත් දානවා. සමසිතින් බාරගෙන ගලා යනවා. මහණෙනි ආන්නේ වගේ රහතුන් වෙසිට මහා පොළොවේ වාසය කරන්න කියනවා. මිනිස්සු මේ මහා පොළොවේ වලවල් හාරගෙන කැප කරනවා. ඊටාම පිරිසුදු දේවල් දානවා. ගිනි ගොඩවල් ගහනවා. පොළොව තුවාල කරනවා, විනාශ කරනවා. මල් ගස්, සඳුන් ගස්, සුවඳ හමන දේවලුත් මේ මහා පොළොවේ තියෙනවා. ඒ මහා පොළොව සමසේ බාර ගන්නවා. රහතුන්ගේ සිතත් එහෙමයි මහණනි කියනවා. ඕන දෙයක් මේ බොහොම සෞම්‍ය ලෙස ගලාගෙන යනවා. සුළඟසේ වාසය කරන්න මහණෙනි. සුළඟේ දුර්ගන්ධයත් තමාගෙන යනවා, දඩත් තමාගෙන යනවා. සුළඟේ හැම දෙයක්ම වාද වේද නැතුව අරගෙන යනවා. හැමදාම සුළඟ හමාගෙන යනවා. ඒ වගේ වාසය කරන මහත් කියන. ධර්මය ඉතාම සරලයි. ප්‍රශ්නේ තියෙන්නේ ඇහැ පේන්නේ නැත්තේ ඇහැ ගොඩක් ළඟ නිසා. ධර්මය ඉතාම සමීපයි, ඉතාම සරලයි. සරල නිසා, සමීප නිසා පේන්නේ නැති ප්‍රශ්නේ මිස ධර්මයේ එහෙම අපහසුතාවයක් නැහැ තේරුම් ගන්න. විදර්ශනා ඥාණයෙන් හැම විටම තමා දෙසට හැරෙන්න, නැවත නැවත තමා දෙසට හැරෙන්න, නැවතත් තමා දෙසට හැරෙන්න. හැරෙන්න පෙරලෙන්න නැති කෙනෙක් මේක නෑ කියලා අවබෝධ වෙච්ච දවසට අපිටත් කතා කරලා කියන්න. හැම දිනාටම සුභ නව වසරක් වේවා. තෙරුවන් සරණයි.